por ahí. Sí, eso vamos al chino, pero vamos a preguntarme que anda por día.
Y me apetece una boca en el local de eso. ¿Qué quiere? Y te suena que no olvidarse nada que le mando. Me voy a seguir aquí, no hay que ver. Dale en la cara, no, 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 no,
no,
no, no, no, no, no, no, no, no, no, no, no, no, no,
අපිට ප්‍රධාන සම්ස්ථාන තුනක් හම්බ වෙනවා. ප්‍රධාන සම්ස්ථාන තුනක් කියන්නේ දැන් ලෝකයේ තුල අපි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ඉන්න මානසික මට්ටමක් අපිට හම්බ වෙනවා. ඇත්තටම මේ ලෝකේ කියන ටික ඔක්කොම මේ මානසික නැත්නම් කෙදස් ටිකකින් නිර්මාණය වෙච්ච සිද්ධාන්ත ටිකක් තියෙනවා. එතකොට ලෝකයේ තුල සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් හම්බ වෙන එක කොටසක් හම්බ වෙනවා. එතන ටිකට අපි කියනවා නිට්ටියයි සුබයි ආත්මයි කියලා. එතකොට නිට්ටියයි සැපයි ආත්මයි සුබයි කියන ටික ඕකට තමයි ලෝකෙ කියන පැවැත්ම කියන්නේ. කාම ලෝකේවා රූප ලෝකේවා අරූප ලෝකේවා හැමතැනකම තියෙන්නේ නිට්ටියයි සුබයි ආත්ම නිට්ටියයි සැපයි ආත්මයි සුබයි කියන ටික. එතකොට ලෝකේ තුල ඇත්ත කියලා එකක් තියෙනවා. ඒකට තමයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියලා කියන්නේ. ලෝකේ ඇත්ත. එතකොට හැම වෙලාවෙම මේ නිට්ටියයි සැපයි ආත්මයි සුබයි කියන මේ ධර්මතා ටික අතහැරවන්න මේකට ප්‍රතිපක්ෂය තමයි අර ටික තියෙන්නේ. එතකොට ඒ අපි අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි කියන ටිකට කියලා සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ. ටිකට කියන්නේ සත්‍යානුලෝමික ඥානය. ඒ කියන්නේ ලෝකයේ පවතින සත්‍යයට අනුලෝම ධර්මතා ටිකක් තියෙන්නේ. ඕකට යථාභූත ස්වභාවය කියන්නේ
නැහැ. ඒකත් ලෝකයට අයිති.
ලෝකේ ඒ කියන්නේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මතාවය තමයි ලෝකේ ස්වභාවය. ලෝකේ ඇත්ත. ඔක ලෝකේ ඇත්ත. එතකොට මේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කියන ධර්මතාව ටික හැබැයි හැම වෙලාවෙම අපි දත යුතුයි. මේක සත්‍යානුලෝමික කියලා කියන්නේ මේ ටික ගොඩනැගිලා තින්නේ අර ප්‍රතිපක්ෂ ධර්මයන් ටික අතහැරව ගන්නයි. ඒ නිසායි. එතකොට තව තියෙන යථාභූත ස්වභාවය. එතකොට එතන තමයි ඇත්තම ඇත්ත. එතනට ප්‍රතිපක්ෂයක් ගාව ගන්න බෑ. ප්‍රතිපක්ෂයක් නැහැ. පවතින ස්වභාවයම දර්ශනය වීම. එතකොට එතනදී මේ අන්ත නැහැ.
දැන් දෙපැත්තට බෙදෙන්නේ
බෙදෙන්න බෑ බෙදෙන්නේ නැහැ. දැන් අපි කියමුකෝ ආත්මය කියපු එක අතහැරගන්න තමයි අපිට අනාත්මයක් ඕනේ. අර දර්ශනයේදී යථාභූත ස්වභාවයේදී ආත්ම හෝ අනාත්ම කතාවක් නැහැ. එහෙම බෙදන්න බෑ. ඒක දර්ශනයක්. එතකොට ඒ වගේ යථාභූත ස්වභාවය කියලා ගත්තාම අපි ගත්තාම ඒ යථාභූත කියන්නේ යම්සේ ඌද යම්සේ පවතීද ඒ කියන්නේ ඇත්ත ඇති හැටි පවතිනම ස්වභාවය. නියමම සැබෑම ස්වභාවයට තමයි යථා භූත කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ තදන භූතය කියලා. එතකොට මෙතනට තමයි හැමදාම ඇත්ත. ඔතෙන්ට මනස ගන්න තමයි දැන් මේ මෙතන මේ ස්වභාවය තමයි අපි හැම කෙනෙකුගේම උප්පත්ති වශයෙන් ප්‍රතිසන්දියේදී අපිට හැම කෙනෙකුටම හම්බ වෙන්නේ ওই යථාභූත ස්වභාවයේ ස්කන්ධ ටික. එතකොට මේ ඇත්ත ඇති හැටි නොදන්නකොට භෝකල් සිට පැවතෙන කෙලෙස් කියලා කියන අපි ආශ්‍රව අපේ මනසේ ආශ්‍රව යෙදෙන. ආශ්‍රව යෙදෙනකොට අපි ආශ්‍රවයන්ගෙන් අර අපි කියමුකෝ දැන් රූපය කියලා ගමු අපි. ඇස් ඉදිරිපිට රූපයක් එනකොට කෙනා කෙනාට හම්බ වෙන කෙනා කෙනා දැනගන්න විදිහට රූපය කියන එකේ පවතින සැබෑ ස්වභාවයක් තියෙනවා. ඔක තමයි සත්‍යය. හරිද? රූපය කියලා ගත්තාම රූපගතිකයක් තියෙනවා. රූපයට ආවේනික වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒක හැදෙන්න හේතු ටිකක් තියෙනවා, ප්‍රත්‍ය ටිකක් තියෙනවා. ඒ ප්‍රත්‍යයන්ගෙන් හේතුන්ගෙන් හැදුණු රූපයේ සැබෑම ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ ඒ රූපේ සැබෑම ස්වභාවයේ ඒ ස්වභාවය ඇතිවෙන්න හේතු වෙච්ච හේතු ටික ගැන අනවබෝධය ඇති කල්හි ඇත්ත ඇති හැටි නොදකින කල්හි ඔය ඇත්ත ඇති හැටි නොදැකීම නිසා අපි ඇසුරු කරපු වැරදි ක්‍රම තියෙනවනේ ඕවා සිහි වෙනවා. මේ ඒක චිත්ත නියාමයක්. හරිද? ඇත්ත ඇති හැටි නොදකිනකොටම බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් කියලා වැරදි හුරු අපේ මනස ඉදිරිපත් වෙනවා. එතකොට ඒ අදහස් වලින් අපි රූපෙ දිහා බැලුවාම තමයි අපිට රූපයේ එක එක විදිහට පේන්නේ. එහෙම තමයි ලෝකයේ හම් වෙන්නේ දැන්. එතකොට ඒක වැරද්ද කොච්චර බලලා බලවත්ද කියනවා නම් අපිට එකපාරටම ආපහු අවැරද්ද අතහැරලා අර ප්‍රകൃති ත්‍ත්වයට ගන්න බෑ. ගන්නවා කියන එක ලේසි නෑ. එතකොට අපිට උපාය කරනවා මොකද්ද? අර වැරද්ද වෙනුවට ඒ වැරද්දෙන් අපි බැලුවම තියෙන දේ තමයි ඇලීම, ගැටීම, බැඳීම කියන මෙන්න මේ ධර්මතාව ටිකක් හැදෙනවා. ඒ ගති ටික අඩු වෙන තාක් අපිට මේ බලනවා කියන මේ වැරද්ද මේ දිහා බලනවා කියන එක නතර කරගන්න. එතකොට උපායක් හැටියට තමයි අපි දැන් ওই විදර්ශනා කියලා කරන්නේ. අපි දැන් බලන කෝණේ වෙනස්කම කරගන්න. මම ඔකට අර කිව්වේ ඉස්සර කතාවක් කර පොඩි කාලේ මම අර වංග අතින් කාලා හුරු කතාව ඔය වගේ කතා. මම පොඩි කාලේ එතකොට මේ වංග අතින් තමයි කෑම කෑවේ ගොඩක් කල්. අපි නේද 100 කෙනෙක් හැම ස්කෝලේම ආඩුවකට මාව එක්කගෙන යනවා ගමේ. කෑම කන්න මේ සිඳගෙන ඉන්නකොට මම වංගතින් කනකොට සීයි ඉතින් මේ පුතාලයි ඔක්කොමලා ටික මට හිනා වුණා ඔක්කොමලා. මට හරියට ලැජ්ජා හිතුණා ඉතින්. ඈ මේ টয়লেট ගිහිල්ලා පාවිච්චි කරලා තිබ්බයි මේ කෑම ගන්න මෙහෙමයි කිව්වම ඉතින් මං දකුණු අතින් කන්න ඕනේ කියන එක දැන් ඔන්න මම දන්නවා මේක කන්න හොඳ නැහැ. දකුණු අතින් කන්න ඕනේ කියලා ඉගෙන ගත්තා. දැනගත්තට හුරු නැහැ. දැනගත්ත පමණකින් හරියන්නේ නැහැ. තාම පරණ හුරුවම තමයි තියෙන්නේ. වං අතමයි යන්නේ. එතකොට මං අමාරුවෙන් බත් හැලි හැලි වැටි වැටි දකුණු අතින් කණ්ඩ ගන්නවා. කැම්ප් ගාන ගන්නකොට අමතක වුණොත් අරක වං අතින්මයි ගන්න. හොඳට මට සිහියක් යොදන්න වෙනවා. හොඳ නෝනක් මේකෙන සිහිවත් කර කරම ගන්න වෙනවා. ඒ ගත්තත් ඕන වෙලාවක වං අත හොඳට උරු. දකුණු අතින්ම තමයි මෙහෙම මේ කැම හද්දි මේ වෙනදට වඩා දැන් වං අතින් කන්න පුළුවන් දකුණු අතින් කන්න පුළුවන් දෙකම ඔක්කොමකට වටවිලා තිබුණා. ඔහොම තිබිලා මේ පැවිදිත් වෙනකම්ම මට වං අතේ හුරුව තිබුණා. දැන් තමයි වං අත නොහුරු. හරිද? දැන් වං අතන හුරුයි දකුණු අතම තමයි හුරු වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය මේ භෞතික දෙයක් හුරු කරන්න මට ගිහිල්ලා තිබුණා සෑහෙන කාලයක් අර අවුරුදු ගානක පොඩි හුරුව මාරු කරන්න. ඔය වගේ දෙයක් තියෙන. දැන් අපි ලෝක ඇස් ඉදිරිපිටට රූපාදී අරමුණු වෙනකොට අපි මේ දිහා සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන්මයි බලන්නේ. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් බලනවා කියන්නේ දැන් මේ අපි වං හතින් කෑවා වගේ වැඩක් මේ කරලා තියෙනවා. දැන් තාම අපි දන්නේ නැහැ මේක වැරදි කියලා. ඈ ලෝකෙ මුකුත් දන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි අර ගියාම මට ඕක වැරදි කිව්වා වගේ දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාම තමයි කියන්නේ මේ බලන දර්ශනේ වැරදි. මිච්ඡා දිට්ඨි මේ දර්ශනේ වැරදි. මේ නිසයි නුඹලා දුකටපත් වෙන්නේ. මේ නිසයි ජරා මරණ දුක ඇති වෙන හේතුව හැදෙන්නේ. එහෙනම් මේ දැකීම වෙනස් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කිව්වේ මේ ස්කන්ධ ටිකේ ප්‍රශ්නයක් නෙමෙයි. ස්කන්ධ වෙනස් කරගන්න කියලා කොහෙවත් දේශනා කළා නැහැ. හැමතැනකම බලන් පෙන්ලා තිනේ සම්මා දිට්ඨි හෝ මිච්ඡා දිට්ඨි. දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා දුක් නැති කිරීමේ ප්‍රතිපදාව දිහා බලන්න. සම්මා දිට්ඨි නිවැරදිව දකින්න. දුක ඇති වෙන හේතු ටික දිහා බලන්න. මිච්ඡා දිට්ඨි දෙකීම වැරදි. එතකොට දැන් මේ දර්ශනීයක ප්‍රශ්නයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ස්කන්ධ ටිකක හෝ වෙන මේ භෞතික සිද්ධාන්ත ටිකක තියෙන අඩුපාඩු මත දුක වෙනවා කියන එක නෙමෙයි කියලා තියෙන්නේ. ඒ අනු වෙන දුකක් ඇති. නමුත් අපි ලෝක කෙනෙකුට එන දුක ඇති වෙච්ච හේතු ටික දිහා හොඳටම බලනද අපේ මේ මානසික ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. මිච්ඡා දිට්ඨි මේ දුක ඇති වෙන්න හේතුව. සම්මා දිට්ඨි කියලා දුක නැති කරන ගන්න ප්‍රතිපදාව නිවැරදිව දකින්න කියලා මේ හැම වෙලාවම මේ ස්කන්ධ ටිකක් නෙමෙයි පටල මේ ප්‍රශ්නයකට පෙන්ලා තියෙනවා. මේ දර්ශනයේ තියෙන දෝෂයක්. එතකොට ඒක පේනවා අපි දුක ඇති වෙන විදිහට ජීවත් වෙන නිසා අපි දුක් විඳින්නේ කියන කාරණාව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ලෝකෙ දිහා බලන ක්‍රමය වැරදි කියලා. මොකද අපි ලෝකේ බලන්නේ නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන හැඟීම් මිශ්‍ර වෙච්ච අදහස් වලින් තමයි මේ දිහා බලන්නේ. හැම වෙලාවෙම අපි දැන් මේ පුද්ගලියෙක් දිහා තමයි බලන්නේ. ඉගෙනගෙන තියෙන්නේ බලන්නේ දකින්නේ. එතකොට අපිට වෙන්නේ බලන විදිහටයි පේන්නේ. අර මං කියන්නේ රතුපාට කණ්ණාඩිය දාගෙන බැලුවාම අපිට ඒ අපි දාගත්ත කණ්ණාඩියේ පාට අපිට විඳින්න වෙලා තියෙන්නේ. අපි රතුපාට කණ්ණාඩිය දාගෙන මට කොළ පාට යමක් විඳින්න බෑ. මම කණ්ණාඩියේ මෙහෙ දාගත්තා කියලා මට කණ්ණාඩිය නෙමෙයි විඳින්නේ මම. ඒකෙන් හම් වෙන අරමුණු ටික විඳින්න වෙන්නේ මට කණ්ණාඩිය පාටේ. ඒ වගේ හැම වෙලාවෙම අපි දත යුතුයි අපි ගව තියෙන දෘෂ්ටියෙන් තමයි අපිට සැප දුක් විඳින්න වෙන්නේ. කියන්නේ මව මල දුක, පියා මල දුක, සහෝදරයා මල දුක, සහෝදරිය මල දුක කියන මේ හැම දුක් ටිකක්ම අපි ලෝකයේ දිහා බලපු කෝණ වලින් හම් වෙන කාරණා ටික. ඒකයි දැන් මගේ අම්මා මැරුණාම මම විඳින දුක උගුල් මහත්තයා විඳින්නේ නැහැ. මහත්තයාගේ අම්මා මැරුණාම විඳින දුක මම විඳින්නේ නැහැ. ඒක යථාභූත ස්වභාවයක් වුණා නම් කාට සාධාරණ වෙන්න ඕනේ? අපි කෙනා කෙනාට ආවේනික වෙච්ච දුකක් තියෙනවා කියන්නේ කෙනා කෙනා විසින් හදාගත්ත කෝණයක් මත හම් වෙන දුකක් විසක ඒක පවතින ස්වභාවයක් නෙමෙයි. එතකොට මෙතනදී අර මං කිව්වේ ලෝකේ පළවෙනි කොටස තමයි නිත්‍ය සපය ආත්මයි කියලා. අපි නිකන් ආත්මයි කියන තැන ගමු. අපිට සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තමයි අපි හැම වෙලෙම අරමුණු ගන්න. එතකොට දැන් උක ආශ්‍රය වෙලා කියලා කියන්නේ දැන් මෙතන වැරද්දෙන් අවිද්‍යාව නිසා ආශ්‍රව, ආශ්‍රව නිසා අවිද්‍යාව. ඔන්න ඔය කාරණා දෙක දැන් අපේ ජීවිතේ තියෙනවා. මෙතන රූපේ පවතින සැබෑම ස්වභාවයක් තියෙනවා නම් ඒ රූපේ ඇතිවෙන්න පවති මේ රූපේ සැබෑම ස්වභාවය ඇතිවෙන්න යම් යම් ධර්මතා ටිකක් හේතු වුණා නම් මේ හේතු නිසා හටගත් රූපේ මෙන්න මෙබඳුයි මෙබඳු රූපයක් නේද ඇස් ඉදිරිපිටට එන්නේ කියලා ඇත්ත ඇති ඇති නොදන්නකොට ආශ්‍රය කියන්නේ ඔන්න සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීම් ටික යදිනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ හැඟීමෙන් බලන නිසා දැන් ආයෙත් ආශ්‍රය නිසා විද්‍යාව. දැන් මෙහෙම හැඟීමෙන් බලන හින්ද ඇත්ත පේන්නේ. ඇත්ත පෙවුන් නැති හින්ද වැරද්දෙන් බැලුවා. වැරද්දෙන් බලන හින්ද දැන් ඇත්ත පේන්නේ. එතකොට අවිද්‍යාව නිසා ආශ්‍රව, ආශ්‍රව නිසා අයිත විද්‍යාව. මේ දෙන්න උනොන්ට උපකාරී වෙන්නේ දැන්. එතකොට මෙතනදී අපිට අවිද්‍යාව නැතිවීමමයි ආශ්‍රව නැති වෙන්නේ. කියන පරියායක් වෙනවා හැම වෙලෙම. ආශ්‍රය නැතිවලා විද්‍යාව නැති වෙන්නේ නැහැ. මේ ගති ටික අයින් කරගන්න වෙන්නේ ඉස්සෙල්ලා අවිද්‍යාව කියන එක නැතිවීමමයි ආශ්‍රය නැති වෙන. ඒ කියන්නේ කවදා හරි දවසක මේ හුරුව කියන එක නැති වෙනවා පවතින ස්වභාවය දැකීමෙන්මයි වෙන්නේ කියන කාරණාවක් වෙනවා. මේ වැරද්ද දැක්ක කියලා මට නිවැරද්ද දෙන්නේ නැහැ. නිවැරද්ද ඒ කියන්නේ වැරදි හැඟීම් ටිකෙන් නොබැලුවා කියලා නිවැරද්ද දෙන්නේ නැහැ. නිවැරද්ද දැකීමෙන් වැරදි හැඟීම් ටික නූපදින්නේ කියන සිද්ධාන්තයක් තියෙනවා. ඒ නිසා අවිද්‍යාව නැති කිරීමෙන් ආශ්‍රව නැති වෙනවා. ඉතින් අපිට තේරෙන විදිහට ගත්තොත් දැන් අපි එක කාරණාවක් තේරුම් ගන්න ඕනේ. සත්ත්ව පුද්ගල ආත්ම භාවයේ මුල් කාරණාව කරගෙන තමයි මේ හැම බැඳීමක්ම හැම සංයෝජනයක්ම තියෙන්නේ. මේ හැම බැඳීමක්ම හැම සංයෝජනයක්ම තියෙන්නේ ওই සත්ත්ව පුද්ගල ආත්ම සංඥාව මුල් කරගෙන. එතකොට ඒක ආධ්‍යාත්මික බාහිරකින් දෙයාකාරකින් අපිට පවතිනවා. එතකොට ඔය හරහා තමයි නිත්‍ය සපය ආත්මයි කියන ටික උතන මේ කාමවචර මට්ටම තුලත් රූපවචර මට්ටම තුලත් අරූපවචර මට්ටම තුලත් එක විදිහටම පවතින ධර්මතාවය. ඔන්න ওই ටික තමයි ලෝකෙ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ ටිකේ තමයි මේ අර දුක්ඛ සත්‍ය පෙන්නපු දුක් ලිස්ට් එකම තියෙන ওই ටික ওই තුල මත. ජාතිපේ දුක්ඛ ජරාපේ දුක්ඛ කියනකොට එතන හොඳට බලන්න මේ ධර්මය ඉගෙන ගන්නකොට හරිය වටිනවා. අර සයි මහත්තය කියවලා ඇතිනේ ඒක උපදේශය නෑ නේ. ඒක පොඩ්ඩක් කියවන්න එක හරිය වටිනවා. හැබැයි ඒක තේරුම් ගන්නත් ඕනේ. දැන් ඒක උපදේශය කියන්නේ ගොඩක් දුරටම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර විනය අභිධර්මය කියන ත්‍රිපිටකය පරියප්තියට භාජනය වෙන නිසා පේටක කියලා කියනවා. ඒ පේටක සංවර්ණනාවට දෙන උපදේශයට තමයි පේටක උපදේශය කියලා කියන්නේ. ඒ කියන්නේ ත්‍රිපිටකය බලාගන්නේ කොහොමද කියන එක උගන්වනවා. අපි කියමු ගාථාවක් දැක්කහම ගාථාව තුල චතුරාර්ය සත්‍ය කීයක් තියෙනවද? සූත්‍රයක් ගත්තා මේ සූත්‍රයේ සත්‍ය චතුරාර්ය සත්‍ය ගවයේ හොයාගන්නේ කොහොමද කියන එකට නිදසුන් අරගෙන පෙන්න උගන්වනවා. ඒකෙන් කරන්නේ ඒකයි මම කියන්නේ ඔය නිත්‍යපකරණ පේතකෝපදේශයේ තියෙන වටිනාකම දන්නේ කියලා. ඒකේ කොච්චර අභාවිත වෙලා කියනවා නම් ඒකේ පද ගිලිහිලා ගොඩාක් හරි අමාරුවෙන් ඒ පොත් දෙක හොයාගෙන තියෙන නමුත් ඒ හොයාගත්ත ටිකේ වටිනාකම තේරෙනවා අද දවසේදී. ඒකේ තේරෙන්නේ ලෝකෙට. ඒකෙදි පෙන්නනවා පේතක උපදේශේ නිත්‍ය නොදන්න කෙනා ඉගෙනගෙන නැත්නම් එයා ධර්ම දේශනා කරනවා කියලා මොකද්ද කරන්නේ කියලා. දැන් දේශනාහාරය කිව්වහම ධර්ම දේශනාවක් කරනකොට දේශනාවක අඩංගු විය යුතු කරුණු මොනවද? ඒක කළ යුත්තේ කොහොමද කියන ටික උගන්වනවා හොඳට. ඈ ඒ වගේ ඒක වෙලාවක බලන්නක. එතකොට දැන් ඔය ඒ පේතක උපදේශේ වගේ එකකෙදි
ඒ ටික නැති වෙලා තිබිලා
ගොඩාක් මතය මේ පුස්කොළ පොත් ටික හොයාගන්න බැරිලා තිබෙනවා. මේ තිබුණු පුස්කොළ පොත් වේජු කාලා මේ නැති වෙලා හරිම අමාරුවෙන් තමයි මේ පොත හොයාගෙන තියෙන්නේ. එතකොට මේ හැම තැනකම තියෙන මේක ඉතින් ඉතින් ගත්තේ ඒ පේතකෝක දේශනා කරනවා. මොනවා හරි පදබ්යංචනයක් හම්බ වුණාම ඒක හොඳට අර්ථයට ප්‍රවේශ කරලා බලන්න. අර්ථයක් හම්බුණු අර්ථයේ පදබ්යංජනයෙන් බහලා බලන්න. අර්ථයෙන් අර්ථය හොඳට පරීක්ෂණය කරන්න. ඈ පදබ්යංජනයෙන් පදබ්යංජන හොඳට පරීක්ෂණය කරන්න. මේකෙදි මේ පදයට මේකද අර්ථය කියලා හොඳට බලන්න. මේ අර්ථයට මේ පදබ්යංජන විතරද තියෙන්නේ කියලා බලන්න කියලා හොඳට පෙන්වනවා. ඉතින් මම ගත්තේ අපි ওই චතුරාර්ය සත්‍ය කියාගෙන ගියාට හොඳට ඌ ඇතින පදබ්යංජන දිහා බලන්න. ඈ ඔබට සමහර දේවල් අපි tag ගල ගන්න ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්න. ව්‍යංජන ඡායාව කියන්නේ වචනේ ප්‍රමාණය දිහා බලලා වචනයකට ප්‍රමාණය කරලා ගන්නවා අපි අර්ථය. ඈ ආ මෙහෙම දේශනා කළ තියෙන මේ වචනේ හින්දා එන මේක තමයි ඇත්ත. ඈ අර අත්ති බිකේ අත්හිතාය පටිපන්නෝ පුද්ගලෝ ආත්ම සූර්ය පිළිස පිළිපන්න පුද්ගල කිපා. ඒ කියන්නේ ආත්මයක් තියෙනවා කියලා අර්ථ ව්‍යංජනීය දිහා බලලා අර්ථ ගන්නවා. හරිද? ඒ වගේ එහෙම වෙන්නේ අපි අර වගේ නොකරනකොට. එතකොට මේකෙදි හිතට පෙන්වන දැන් දුක්ඛ සත්‍ය දිහා බලනද බුදුරජාණන් වහන්සේ විස්තර කරනකොට තේසං තේසං සත්තානං තම්හි තම්මි සත්තනිකායි කියලා ওই දුක් ටික ඔක්කොම සත්ත්ව පුද්ගල භාවයේ නිසා එන දුක් ටිකක් විතරයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යේ පනවන්නේ අපිට. තේරුණාද? එතකොට මේ සත්ත්ව පුද්ගල භාවය කියන එක අපි හැම වෙලේම දත යුතුය ආත්ම දෘෂ්ටිය මත පදනම් වෙච්ච දෙයක් කියන එක. තේරුණාද? එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දැන් දුක්ඛ නිරෝධයක් පනවන්නේත් මේ භවයක් පමණ ශරීරයකින්, එහෙම නැත්නම් මේ ජී ওই දුක්ติกම පනවලා දුකට හේතුව පනවලා මේ හේතුව නැති කළාම දුක්ติก නැති කරන්න පුළුවන් කියලා කෙලෙසියක් මත පනවන්නේ. ඒ කියන්නේ දැන් ওই දුක්ติก ඔක්කොම පෙන්නලා තණ්හාව දුකට හේතුවයි කියලා කෙලෙසියක් නේ දැන් පනවලා තියෙන දුක ඇති වෙන්න හේතු ටික පනවලා තියෙන ස්කන්ධයක් නෙමෙයි කෙලෙසයක්. මේ තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පනවලා තියෙන්නේ මේ කෙලෙසිය නැති වුණොත් දුක නැති වෙනවා කියන තැනක. අසංකතයේ පනවන්නේ රාගක්ඛය දේශක්ඛය මොහක්ඛය නිබ්බන කියලා. අජරාමර භවනේ අසංකතය කියලා කියන්නේ මහත්තයා තාපතේක තම අජරාමර ජරා මරණ නැති බව. එතකොට මෙතෙදි මම කියන්න ගත්තේ මේ සත්ත්ව පුද්ගල භාවයේ පදනම් කරගෙනයි බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍යයේදී තේ ජාතිපි දුක්ඛ කියන තැන ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණපි දුක්ඛ අපේ සංපයෝග දුක්ඛ කියන මේ දුක් ලිස්ට් එක කොහොම පෙන්ලා තියෙන්නේ මේ සත්ත්ව පුද්ගල භාවයේ පදනම් කරගෙන. එතකොට ඒ මොකද මෙතන පවතින ස්වභාවයේ යථාභූත ස්වභාවයේ වෙන එක. එහෙම තියෙන තැනක ඇත්ත නොදන්නාකම නිසා අපි පුද්ගල භාවයෙන් බලලා සත්ත්ව පුද්ගල අදහසක් අපි ලෝකෙ පරිහරණය කරනකොට අපි ඒ දෘෂ්ටිය නිසා අපිට දුක උපදින සිද්ධාන්තයක් මේකෙ පෙන්නන්නේ. තේරෙනවද මම කියන්නේ? එතකොට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මව්මල දුක, පියාමල දුක, සහෝදරයමල දුක, දැන් මේ සත්ත්ව පුද්ගල භාවය මත එන දුකනේ. තමන් මැරීම නිසා එන දුක, ලෙඩවීම නිසා එන දුක, මහලු බව නිසා එන දුක කියන මේ දුක් ටික ගත්තාම මේ දුක් ටිකට ක්‍රමානුකූලව එකින් එක ඇවිල්ලා පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ අන්තිමට මේ බලගේ දර්ශනේ වැරදි, දැක්ම වැරදි, වැරදි දැකීම මිච්ඡා දිට්ඨි. එතකොට මේ දුකට හේතුව අනුක්‍රමයෙන් ඇවිල්ලා අවිද්‍යාව ඇත්ත ඇති හිටි නොදැකීම කියන පෙන්නන. ඊට පස්සේ ඔන්න දැන් මේ දුක් ටික පෙන්නලා දුකට හේතුව හැටියට තණ්හාව යම් ධර්මතාවයක් පනවනකොට ඒකට පනවන්න පුළුවන් මෙහෙම සිද්ධාන්ත ටිකක් තියෙනවා. ඒ කියන්නේ යම් ඵලයකට හේතුවක් හේතුව ගත්තාම යම් ඵලයකට හේතුව ගත්තාම ආසන්න හේතුව ආසන්න හේතුවට ආසන්න හේතුව මූල හේතුව මූල හේතුවට මූල හේතුව කියලා හේතුඵල ධහමෙත් ධර්මතා තියෙනවා. දැන් අපි ගත්තොත් දුක කියන එක ගන්න, දුක කියන එකට ආසන්න හේතුව තමයි ස්පර්ශය. දුක කියන එකට ආසන්නම හේතුව ස්පර්ශය. ආසන්න හේතුට හේතු තණ්හාව. මූල හේතුව ගත්තම අවිද්‍යාව. මූල හේතුට හේතු ආශ්‍රව. එතකොට ඒ වගේ අවිද්‍යාව ආශ්‍රවයේ ඉඳලා මේ ඔක්කොම දුක්ඛ සමුදය කියන ලිස්ට් එකට යයිති. අවිද්‍යාව නිසා දුක එනවා කියලා කිව්වොත් ප්‍රශ්නයක් නෑ. ආශ්‍රව නිසා දුක එනවා කිව්වොත් ප්‍රශ්නයක් නෑ. එතකොට අපි දත යුතුයි. හැබැයි මේ කිවි මූල හේතුයෙන් මේ කිවි ආසන්න හේතුයෙන් කියන එක අපි දැනගෙන තියෙනවා. මේ දුක ඇති වෙන හේතු. එතකොට පළවෙනිම කාරණාව තමයි ඔය දුක ඇති වෙන්න හේතු ටික තමයි මේ ඔක්කොම ටික අවිද්‍යාව, ආශ්‍රව, තණ්හාව, ස්පර්ශය කියන මේ කාරණා ටික ඔක්කොම යෙදිලා දුක කියන එක ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ මේ දුක නැති කරන්න එකපාරටම අපිට බෑ. මොකද දැන් අපි දැන් විශාල ප්‍රදේශයක් පහු කරලා ඇවිල්ලා ඉන්නේ. අපි කියමු කොළඹ ඉඳලා දැන් ඔබතුමන්ලා ඇවිල්ලා ඉන්නේ නාවුල. දැන් උතුමල්ලා මුලින් ඉන්න තැන වැඩ කරන තැන කොළඹ කියන්නකො. එතකොට එතෙන්දන් ආපු ඔබතුමල්ලට මෙතෙන්දන් එකපාරට කොළඹ වැඩක් පටන් ගන්න බෑ. ඔබතුමල්ලට මෙතනින් ආපු යන්න වෙනවා අනුක්‍රමයෙන් කොළඹට. ගිහිල්ලා තමයි එතන වැඩක් කරන්නේ. ඒ වගේ යම් ඇත්තක් නොදන්නාකම නිසා යතහබූත ස්වභාවයක් නොදන්නාකම නිසා වැරදි දැකීමක් ඇති කරගෙන වැරදි දැකීම මත අපි ලෝකයක් ගොඩ නැගිලා ඒ මත සැප දුක් විඳමින් නම් ඉන්නේ. මේ ඉන්න සැප දුක් විඳින අපි ආපහු අනුක්‍රමේ මේ සැප දුක් විඳින එක ප්‍රතික්ෂේප කරලා, මොකද මේක වැරද්දකින් එන සැප දුක් නිසා ඒක අයින් කළා, ඒකෙන් ලෝකයේ ඇත්තට ඇවිල්ලා ලෝකයේ ඇත්ත කියන තැන ඉඳලා ආපහු මේ යථාභූත ස්වභාවයට අනුක්‍රමෙන් අපිට එන්න වෙනවා. ඒකට තමයි මේ නිවන් මඟ කියලා ගමන අපිට මාර්ගයක් ඕනේ වෙන්නේ. එතකොට මේ සත්පුද්ගල ආත්ම භාවයෙන් හම්බ වෙන ටික දුක ඇති කරන, දුක ඇති වෙන ලෝකයේ හැටියට හඳුනගන්න ওই තුල තමයි දැන් දුක තියෙන්නේ. ඕක තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙතනදී දැන් සම්මා දිට්ඨි කියලා. එතකොට මේ සම්මා දිට්ඨිය එක එක ආකාරයට වෙනස් වෙන සම්මා දිට්ඨිය තියෙනවා පස් ආකාරයකට. ඒ කියන්නේ අපි කියමු දිට්ඨි විසුද්ධිය පස් ආකාරයකට හම්බ වෙනවා. කම්මසගත ඥානය දිට්ඨි විසුද්ධිය. ඊට පස්සේ ඔය මං කිය අනිත්‍ය දුක යනාත්මයි කියලා කියන සත්‍ය අනුලෝමික ඥානෙ එක දිට්ඨි විසුද්ධිය. ඊට පස්සේ මාර්ග ඥානය කියන එකත් දිට්ඨි විසුද්ධිය. ඵලේ ඥානය කියන එකත් දිට්ඨි විසුද්ධිය. එතකොට මේ යථාභූත ඥාන දර්ශනය කියන නැත්තම් ඵල ප්‍රත්‍යක්ෂ ඥානය කියන එක දිට්ඨි විසුද්ධිය. එතකොට දැන් මෙන්න මේ වගේ තැනකදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නුඹලා විදිනවනම් දුක ඇති වෙන්න හේතුව මෙන්න මේ වැරදි දැකීම. මේ වැරදි දැකීම නැති වුණොත් මේ නිසා එන දුක නැති වෙනවා. ඒ නිසා නිවැරදිව බලන්න කියලා. දැන් අපිට නිවැරදිව බලන්න යමක් දුන්නා. හරිද? ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා බලන්න කියලා. දැන් මේක උපායක්. හරිද? අර ටික අයින් කරන්න. ඊට පස්සේ අපි අර වම් අතෙන් කන එක වැරදි, එහෙනම් දකුණු අතෙන් කන්න කිව්වා වගේ. දැන් ওই ටික ඉගෙන ගත්තාම දැනගත්තා කියලා අපිට අර පරණ හුරුව නැති වෙන්නේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් සත්පුද්ගල ආත්ම භාවය බලබලා බලබලා ලෝකේ ඇසුරු කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය මේ මෙහෙම ලෝකෙ දිහා බලන මේ දර්ශනයට උඹලට දුක ඇවිල්ලා තියෙනවා. ওই දර්ශනේ වැරදි කියලා පෙන්නලා ඒ හින්දා ඕගොල්ලෝ නිවැරදිව දකින්න කියලා ක්‍රමයකුත් පෙන්නවා. මොකද්ද? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් බලන්න කියලාත් පෙන්නනවා. ඒක විස්තරත් පෙන්නනවා. එතකොට ඒකත් අපි ඉගෙන ගන්නට ඕනේ. ඒ බලන්න කියලා පෙන්නන ක්‍රමයට තමයි විදර්ශනා කියලා කියන්නේ. විදර්ශනා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකිය බලනවට වඩා විශේෂණයකින් බලනවා, විශිෂ්ටව බලනවා. සාමාන්‍ය ලෝකිය දැන් සත්වයේ පුද්ගලෙක් කියලා බලන දිහා සාමාන්‍ය ලෝකිය බලන සිද්ධාන්තයට වඩා පවතින ස්වභාවයෙන් බලනවා, සැබෑ ස්වභාවයෙන් බලනවා, සත්‍ය ස්වභාවයෙන් බලනවා. එතකොට සාපිනිකමට කියමු සත්‍ය ස්වභාවය කියනකොට අපි සත්‍ය පුද්ගලය කියන තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතන තියෙන නාම රූප කියන ධර්මතා දෙක. එතකොට අපිට ඔය ගැන හොඳට අවබෝධය වැඩි වෙච්ච තරමට, අවබෝධය ඇති වෙච්ච තරමට තමයි අර කෙලෙසි ගෙවෙන්නේ. නිකන් අර කෙලෙසි වැරද්ද අයින් වෙන්නේ නැහැ. හොඳට මනසට තහවුරු වෙන්න ඕනේ, තමන්ට තමන්ටම පේනෙන්න ඕනේ. කවුරුත් කිව්වට නෙවෙයි සත්‍යම අපි පුද්ගලයාකින් තැනක තියෙන මෙහෙම සිද්ධාන්තයක් නේද කියන එක තමන්ටම තේරෙනවා. තමන්ගේ මනස පිළිගන්න මට්ටමටම තමන් අල්ලලා දෙන්න ඕනේ. දැන් ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපය කියන එක කනබුන ආහාරයෙන් හැදුණු විබද විබද කොටස් වලින් යුක්ත එකක්. ඔය කය ඇසුරු කරගෙන පවතිනවා පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත චිත්තචෛසික ධර්ම. ඒ චිත්තජයසික ටික නිසායි මේ සතර මහා ධාතු රූපේ සවිඥානික වෙලා තියෙන හැඟීම් දෙන්නේ. එතකොට අපි පුද්ගලයේ කියලා හිතන තැනක තියෙන්නේ නාම රූප කියන ධර්මතා දෙකක්. එතකොට දැන් මේ නාම රූප කියන ධර්මතා දෙකක් කියන එක අපි බැලුවාම අපිට ඉබේමයි සත්පුද්ගල භාවය අතහැරෙන ඒ රූපය කියන එක ආහාරයෙන් හැදු ආහාර නැමති හේතුව නිසා හටගත්ත ඵලයක්. හේතුඵල ධම තියෙන්නේ. එතකොට හේතු අනාත්ම නිසා ඵලය අනාත්මයි. මේ කය ඇසුරු කරගෙන පවතින චිත්තජයසික ටික පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් හැදුණු ටික. එතකොට ඒ
හේතු හතරම රූපයටත් තියෙනවනේ.
රූපයටත් තියෙනවා. හරිද? එතකොට රූපයට යෙදුනේ වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ අවිද්‍යා කර්ම තණ්හා කියන චිත්තචෛසික ටික නිසයි මේ රූපය කියන එක පවතින්නේ. නැත්නම් රූපය කියන එක ජීවිතෙන් දිදීන්නේ පවතින්නේ නැහැ. වෙන ක්‍රමයක් හින්දා නෙමෙයි. ඒ කියන්නේ දැන්
පවතින්න දැන් ගන්න කිව්වත් ඒකත් කියදෙන්න ඕනේ.
ඔව් දැන් හට ගන්න කියන්නේ අපි ටිකවට කියමු මව් කුසක එකතු වෙච්ච බීජ කලලයක් අවිද්‍යා කර්ම හේතුයෙන් හටගත්තු විඥානය නොපෙනුනේ නම් ඒක මව් කුසී තියෙන්නේ නැහැ. ඒක ගහගෙන යනවා. එතකොට ඒ රූපය කාබන ආහාරයෙන් හැදෙන රූප කලලය වැඩෙන මට්ටමට මව් කුස තුල තැම්පත් වෙලා නතර වුනේ මොකක් නිසාද? මේ ධර්මතාව ටික නිසා. එතකොට මේ රූපේ පැවැත්මට වැඩෙන්නත් පවතින්නත් වැඩෙන්න රූප කලාප හැදෙන්න රූපය නතර වෙන්න හේතු වෙලා තියෙන මේ චිත්තචෛසික ටික. ඒ හින්දා මිසක එහෙම නැතුව
හටගන්න හේතු ටිකයි හටගෙන පවතින හේතු ටිකයි කියලා ඒ දෙපැත්තකින් දෙන්නානේ නැත්නම් හට ගැනීමම ඔය හතරම යෙදෙනවා
නෑ. හට ගැනීමම හතරම යෙදෙන උපාදාය රූපෙට මහභූත රූපෙට යෙදෙන්නේ නෑ. හට ඒ කියන්නේ පටිවිහපෝතිච වායෝ කියන රූප කලාප ටික හට ගැනීම පැත්තට යෙදෙන්නේ නෑ. හටගත් එක පවතින්ද පැවතිලා විඥාණයට ඇසුරු වෙන්න ගේක මේ නවාතෙන් කෘත්‍ය කරන ටික කරන්නේ චිත්තජයසික ටික නිසා මහභූත රූපෙට. දැන් අවිද්‍යා කර්ම තණ්හාවේ මහභූත හැදෙනවා කියන කාරණාවක් නැහැ. ඒ කිව්වේ ඒක හැදුනා කියලා කියන්නේ අපිට මහභූත රූපයේ කියන එක ඇසුරු කරන්න හම්බ වෙන්නේ පවතින්නේ චිත්තචෛතසික ටික නිසා. දැන් උපාදාය රූපයකට නම් උපාදාය රූපය හැදෙන පැත්තටත් පරිහරණය කරන පැත්තටත් කියන දෙකටම කෙලිමම සම්බන්ධයි. දැන් ඔබතුමා කියන්නකෝ මහභූත රූපයේ තහ චිත්තජයසික හැදෙන පැත්තට උපකරන්න කොහොමද?
එතන මම තවත් ප්‍රශ්නයක් මහභූත කියන එකත් අපරියාපෝතේ මට්ටම අපේ චිත්තජයසිකම දැනගන්න මට්ටමක් නේද?
නැහැ. භූත ටික අනිවාර්යයෙන්ම යථා භූතයටයි තියෙන්නේ. හරිද? මහණෙනි පුරුෂයා පුද්ගලයා කියන්නේ සය ධාතුවක් කියලා බුදුහන්තර පෙන්නනවානේ. පට ව්‍යාපෝ ඒව වෙනස් කරන්න බෑ එතකොට. ඒ ධාතුව තියෙනවා. පට ව්‍යාපෝ තේජෝ වායෝ අවකාශ විඥාන.
හරිද? නමයි කියලා දැනගන්නේ විඥානයකින්.
නමුත් දැනගන්නවා කියන කෘත්‍ය විඥාන දැන ගන්නවා කියන ධර්මතාවයට උපකාරී ධර්මතාවයක් නොවුනේ නම් දැන ගැනීමක් වෙයි. තද්ද ස්වභාවය කියන එක නොවුනේ නම් දැන ගැනීම වෙනවා. හරි දැන ගන්නවා කියන එක විඥානය.
ඒක හරි ඒකත් දැන් එතන.
දැන් උදාහරණයක් ගන්න මම පුටුවේ ඉඳගෙන ඉන්නවා. මං කොහොමද දැන් මේ තද්ද ස්වභාවය කියන ධර්මතාවයක් නොවුනේ නම් ඉඳගෙන ඉන්නේ වැටෙන්නේ නැතුව මාව දරාගෙන ඉන්න මොකෙන්ද? පටිවිය කෘත්‍ය තමයි යමක් දරන්න පුළුවන්කම. හරිද? දර ඉඳගෙන ඉන්නවා කියන එක මම දැනගන්නවා. දැනගන්න එක විඥානීය කෘත්‍යය. හරිද? දැනගන්නවා කියන එක. නමුත් දැන් මම බිම නැතු මේ ශරීරේ උපාදින්න ශරීරේ දැන් මේ පිටි ඉඳගෙන ඉන්නවා කියනකොට දැන් වැටෙන්නේ නැතු මාව දරාගෙන ඉන්නවා කියන මේකම සිතක ගතිය කියලා කියෙහැකිද? බෑ. මොකද මේ 13 ගේ අනිවාර්යෙන්ම සතර මහා ධාතුවේ කෘත්‍යයක්. ඒකයි කාම භූමිය කියන එක යොදන්නේ. ඒ කියන්නේ මේ පංච මහා භූතය කියන එක තියෙනවා ලෝකේ යථාභූත ස්වභාවය. උතන තියෙන ප්‍රශ්නේ තමයි මේ පංච මහා භූතය හෝ අපිට උරුම වුණේ මේ අවිද්‍යා කර්ම තණ්හා නිසා. ඒ කියන්නේ ඒක කනබොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය විබඳු රූපයක් අපිට පරිහරණය කරන්න වීමයි දුක. රූපය නැහැ කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරිද? විබඳු රූපයක් එක්ක ගනුදෙනු කරන්න වීම දුක. ඇයි මේ විබඳු රූපය තියෙනකොට මේක කැඩෙනවා, බිඳෙනවා, හැපෙනවා, කුඩු වෙනවා මේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම විඳින්න වෙනවා. මේ රූපය අපිට පරිහරණය කරන මට්ටම හැදුනේ අවිද්‍යා කර්ම තණ්හා නිසායි, ආහාර නිසායි. අපිට පරිහරණය කරන මට්ටම නැත්තම් අපිට අදාළ නැහැ මහ භූතයක් ගැන කතා කරන්නවත් නැත්තම් ඕනේ නැහැ.
හැබැයි ඒක තමයි ඒ කතාවත් හරි ඒකම තියෙනව නේද? දැන් අපි අපේ විඥානයකට යම් කිසි රූපයක් අහුන්නේ නැත්තම් අපේ ලෝකෙට ඒක ඇත්තෙම නැහැනේ.
ඒක ඇත්තෙම නැහැ. නමුත් අපිට
ඒ කියන්නේ දැන් මහ භූත තිබුණාට දැන් පුටුව තිබුණාට පුටුව දන්නේ නැහැනේ. පුටුව කියලා.
පුටුව කියලා දන්නේ.
විඥානයකට අහුනොත් විතරයි
පුටුව
වෙන්
වෙන්.
එතකොට ඒ විඤ්ඤාණයෙන් නේද ඔය පටවිය.
නමුත් විඤ්ඤාණයක් අහු වෙලා තියෙනවනම් දැන් පුතු මේ මහ භූතයකට. එතකොට ඒකෙන් ගලව ගන්න මහ භූතය ගැන කතා කරගන්න වෙනවා.
කතා කරන්න වෙනවා.
ඉගෙන ගන්නත් වෙනවා. දැනගන්නත් වෙනවා. මොකද අද අපිට විඤ්ඤාණය මහ භූත රූපයට බැස ගැනීම නිසා මේ මහ භූත රූපයේ සවිඤ්ඤාණක වෙලා එබඳු සවිඥානක නාම රූප දෙකම මම කියන තැනක ඉන්නම් ඉන්නේ අපිට. දැන් අපිට වෙනවා මේ වැරදි දෘෂ්ටියයින් කරගන්න මෙතන තියෙනවා කියන ධර්මතා දෙකම කතා කරගන්න වෙනවා. කතා කරන්න වෙනවා.
ඒක හරි. මේ දෘෂ්ටියක ඉන්නකොට ඒ ටික තියෙනවා.
තියෙනවා.
දැන් ඔකේ නැතත් අනිඥානියන් කියන්නේ සත්‍යානුලෝමික මට්ටමේදී ඕක තියෙනවා.
මම
කියන්නේ යථාභූත මට්ටමේදී.
යථාභූත මට්ටමේදී.
ඒ කියන්නේ නාම රූප පිහිටලා නැත්තම්.
නාම රූප පිහිටලා නැහැ කියන්න බෑ. දැන් පෙර අවිද්‍යා කර්මද හටගත්ත විපාකයක්.
ඒ ටිකින්ද තියෙනවා.
එතකොට
ඒක හරි.
එතකොට මෙතනදී අපිට තියෙන්නේ මහ භූත රූපයේ මහ භූත රූපයයි කියලා දැනග මහභූත රූපී යථාභූත ස්වභාවයේ දන්නා උදක්නව ප්‍රඥා යෙදුණු විඥානකින් දැන ගැනීම ප්‍රමාණවත්. එතකොට මහභූත රූපී සත්‍ය පුද්ගලෙක් කියලා ඇලෙන බැඳෙන කමයි නැති වෙන්න ඕනේ. ඇලෙන බැඳෙන කම නැති වෙලා මහභූත ටිකේ පරිහරණය කරමින් ජීවිතයේ තිනකන් ජීවත් වෙනවා කියන සිද්ධාන්තයක් තියෙනවා. ස්කන්ධ පංචකේ පරිහරණය කරනවා කියලා කියන්නේ. හැබැයි මෙහෙම කාරණාවක් තියෙනවා. අපි ඒක දත යුතුයි. කාම භූමියේ කෙනාට ඔබතුමාගේ වචනේ සාධාරණ නැහැ. කාම භූමියේ කෙනාට මේ කාරණාව මේ මහ භූත රූපය ගැන කතා කරන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා, විදර්ශනා කරන්න වෙනවා, සැප දුකත් විඳින්න වෙනවා. බැරි වෙලා යම් දවසක තියනවා
ඒ මට්ටමින්
ඕ උද්දම් භාගිය සංයෝජනන මට්ටමට. එදාට සතර මහ ධාතුයි කියලාවත් බලන්නවත් ඕනේ නැති දවසක් තියෙනවා. එහෙම වෙන්නේ කෙලෙසිය නැතිවීමම මිසක හිතල අතහැරීමෙන් නෙමෙයි. හරි. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව මොකක්ද? හේතුව තමයි හොඳ කිසිම වෙලාවක රූපයක් කවදාවත් හිතට ඍජුව හම්බ වෙන්නේ නැහැ. රූපයක් හිතේ ගැටෙන්නේ නැහැ. හිතේ යෙදෙන්නේ නැහැ. ඔකට කියනවා චිත්ත විසංසත්තයි චිත්ත විපයුත්තයි කියලා. ඒ කියන්නේ මෙහෙම බලනකොට මේ වර්ණ රූපියවත් හිතට කවදාවත් ගැටෙන්නේ නැහැ. එහෙම හිතට කෙලිම බලන්න පුළුවන් නම් වර්ණ සටහන හිතේ ගැටෙනවා නම් මේක චිත්ත සංසට්ටයි චිත්ත සම්පයුත්තයි චිත්ත කියලා කියන්න වෙනවා. හැම වෙලාවෙම ඇහැ සවිඥානකයි සවිඥානක ඇහැටයි රූපේ ගැටෙන්නේ. ඒ කියන්නේ සප්පටි මේ ඇහැටයි රූපේ ගැටෙන්නේ. රූපේ ඇහැ ගැටෙන්නේ. එතකොට ඇහැ සවිඥානකයි සවිඥානක ඇහැට රූපයේ ගැටෙනකොට ඒ ස්පර්ශ නිසා ඇති වෙන සංඥාවයි හැම වෙලෙම හිතින් දැනගන්න. ඔහොම ධර්මතාවයක් වෙද්දී කාම ලෝකයේ කියන්නේ කෙලින්ම රූපේ දකින්න කියන මට්ටමක නම් ජීවත් වෙන්නේ එයාට කියන්න වෙනවා ඉස්සරලා ඔයාට පෙනෙන රූපේ වෙන්න මේක.
ඒක
කියලා මේ ටික උගන්නලා ඒකයි අපිට මේ මට්ටම සාධාරණ වෙන්නේ. කෙලින්ම ඔයාට ඒකයි දැන් සතර මහා ධාතුන්ගේ ඇතිවීම මොකද්ද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ පනවන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරේ කියන ටිකෙන්ම පනවන්නේ මේ රූපයක අපිට රූපය කියලා එකක් හම්බ වෙන්නේ කෙනෙක් සතර මහා ධාතු රූපය හෝ හම්බ වෙන්නේ මේ කාරණා ටික නිසා.
එතන යෙදෙනවානේ දැන් අවිද්‍යාවත් එතන යෙදිලා.
යෙදිලා.
සංඥා මට්ටමනේ
රූපය කියනවා. එතකොට අපි ගත යුතුයි දැන් අපිට අද පුළුවන්නේ කෙලින්ම රූපයක් බලන්න. කෙලින්ම ශබ්දයක් අහන්න පුළුවන්. එතකොට මේ රූපය හැට ගැටිලා ඒ ස්පර්ශ නිසා රූප සංඥාවක් හටගන්නකොට ඒක තමයි අපි දැනගන්නේ මනෝවිඤ්ඤාණයෙන් කෙලින්ම අපි රූපය දැනගන්නවා කියන තැනකින් අදහස් අරගෙන තියෙන ජීවත් වෙන්නේ. එතකොට එහෙම ජීවත් වෙන තැනකදී අපිට කවදාවත් පුළුවන් කමක් නැහැ රූපය කියලා එකක් නැහැ කෙලින්ම මනසයි කියන තැනකින් ජීවත් වෙන්න. එහෙම ගන්න බෑ. මොකද එහෙම ගත්ත කියලා යාට ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්නේ නැහැ. ඒ ජීවත් වෙන්නේ ඒ කියන්නේ ඒ ඒකෙන් ය
ස්වභාවය ඒ වුණාට අර මට්ටමනේ.
මෙහෙමයි. අපි තේරුම් ගන්න ඕනේ යතහ භූත ස්වභාවය කියන්නේ ඒ නියමම සැබෑම ස්වභාවය තමයි කෙලස් බිඳුවක්වත් නැති සැබෑම ස්වභාවය දැర్శණය වෙන තමයි අරිහත්වය කියලා කියන්නේ. ඒිට මෙහා යනතහක් මොනවා මොනව හෝ අඩුවඩුවක් කියන්නේ. එතකොට එයා ඉන්නේ එක මට්ටම ඒ මට්ටම හරි වෙන්න පුළුවන්. එයාට ඊට මෙහා මට්ටම පේන්නේ. ඒ ඊට එහා මට්ටම අඩු වෙන්න පුළුවන් ඊට මෙහා මට්ටම පේන්නේ.
ඒ වගේ යන්න ඕන මට්ටමේ يعني අරහත්ත්වයේ කියන මට්ටමේදී ඊරව පිහිටන් නැති ස්වභාවයක් වෙන්න ඕන නේ.
ඒකේ මත.
ඒ කියන්නේ අවිද්‍යාවෙන් නම් යම් කිසි
දෙයක් හදාගෙන ඉන්නේ. ඔව් දැන් ලෝකය අපි කියමු කාම ලෝකේ යා කාම ලෝකේ කෙනෙක් සතර මහා ධාතුක සැප දුක් විඳිනවනම් මෙයා ඒ මට්ටමේ සැප දුක් විඳින.
එයාට තියෙනවා. බැයි මට්ටමේ මිදෙන කෙනෙකුට දැන් අපි අනුමාන ඥානයක් හරි ගන්නවා නම් ඒ මට්ටමේදී මේවා යෙදෙන්නේ නැහැ කියලා දැක්මක් තියෙන්න ඕනනේ. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේගේම අර උපමාවයි දැන් රූපේ දකින්න බැහැ කියනවනේ. ඡායා මට්ටමක් විතරයි
කියන්නේ.
එතකොට අපි අර ඒකට අපි ගහක් හරි මොකක් හරි කියලා හිතාගන්න එක මේ මනසෙම තියෙන විද්‍යාව නිසාම පිටෝණ එකක් නේ.
අනිවාර්යයෙන්ම
අල්ලන්න පුළුවන් ගහක් කියන එක
එමුණාට
ඡායාවනේ අහුවෙන්නේ
ඇත්ත ඒකනේ.
ඔව් එතකොට අපි දැන් ගහක් කියලා විශ්වාස කරන මට්ටමේදී සතර මහා ධාතු කියලා හිතනවා.
ඔව් ඒ නිසානේ අපිට සතර මහා ධාතුන් අපේ මනස නොමිදෙන්නේ.
නොමිදෙන්නේ. හැබැයි
ඒ නිසායි අපිට මරුණත් ආපහු මේ පැත්තට කබලින් කහරෙන් යුක්ත එකකට එන්නෙම අපි මේ සතර මහා ධාතුයි අද අපි බැඳිලා තියෙනවා.
එහෙමයි.
සතර මහා ධාතුයි බැඳිලා තියෙනවා. එතකොට
හැබැයි එතන ඇත්ත ඇති හැටි කියනකොට දැන් ඡායා මාත්‍රයක් කියලා අර අනුමාන ඥානයක් ගන්නකොට අර සතර මහා ධාතු එකන පිහිටන්නේ
නැහැ.
ගහ කියපු එකේ.
එතකොට උපාදාය රූපයි වර්ණ සටහනක් කියන ඇත්ත දකින්න.
එහෙම. ඒ ඇත්ත මට්ටමේදී එතකොට ඒක යෙදෙන්නේ නැහැ නේද කියලා මම
අහන්නේ. යෙදෙන්නේ නැහැ. එතකොට හැබැයි අපි මෙහෙම කාරණාව දත යුතුයි. දැන් අපි සතර මහා ධාතුයෙන් මිදිලා සතර මහා ධාතුයේ නොයල්ලි නොගැටි සතර මහා ධාතුවේ මේ තියෙන අපි කියමුකෝ එතන භූමියක් ගන්න බෑ. පුනරකර්මයට හටගත් මේ කයෙන් මරණකන් සැප දුක් විඳිනවා. දැන් රහත් උනත් මේ කය තියෙනකන් දර්ශනේ දැන් එයාට තියෙන මිච්ඡා දිට්ඨියක් නෑ සම්මා දිට්ඨිය. දකින්න දර්ශනේ නිවැරදිව. රහත් උනා කියන්නකො කටුවකින් හරි පිහියකින් හරි ඇන්නොත් රිදෙන්නේ නැත්. රිදෙන්නේ. ඇයි මේ මහ භූත රූපේ කය බැඳිලා තියෙන නිසා කය සවිඥානික වෙලා තියෙන නිසා දැන් එතකොට මෙතන තියෙන්නේ ඒ වේදනාවේ පවතින යතහ භූත ස්වභාවය දැකීම. මහ භූත ස්පර්ශය නිසා මේ වේදනාව එන්නේ කියන නුවණ එතන තියෙනවා. එතකොට ඒකයි දැන් හැම වෙලාවෙම අපිට වැරදි දැකීම මතයි නම් අපි ඇලෙන්නේ බැඳෙන්නේ.
නැත්නම් සංහසවසරයි. කායික පීඩාවක් කියේ හැබැයි මානසිකව
මානසික පීඩාවක් නෑ,
වේදනාවක් නෑ,
නෑ මානසික වේදනාවක් නෑ. කායිකද මේ මේ ඇහැට පෙනෙන දර්ශන ගැට ගහලා මේ මම කියලා ප්‍රතිරූප නැහැ මේ වේදනාවට. ඊගාවට මේ වේදනාවට කයක්වත් නැහැ. ඒකයි අපි නිකමට කියමු. දැන් මෙහෙම මේ පිහියකින් ඇනලා වේදනාව ඇති වුණොත් හෙල්ලෙන්නවත් නැතු ඉන්න පුළුවන්. මොකද ස්පර්ශ නිසා ඇති වෙන වේදනාව මේ ආපහු හේතුවට ගැට ගැහුවේ නැත්නම් ආපහු ඒ වේදනාවට ප්‍රතික්‍රියා දක්වන්න බෑ. ඇයි? දැන් ස්පර්ශය කියන තැන නිසා හටගත්ත වේදනාව, වේදනාවේ ස්වභාවය තමයි ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. මම ස්පර්ශයට නැත්නම් ඒ වේදනාව ඇති වෙන්න තියෙන හේතුව අත ගැව කියලා වේදනාවට මුකුත් කිරුව වෙන්නේ නැහැ නේ කියන තැනකින් නුවණ.
මකට මගේ අර සමහර අත්දැකීම් තියෙනවා. කිව්වට කමන්නේ
නැහැ.
විදේශික කෙනෙක් හිටියා, චීන ජාතිකෙක්. එයා බොහොම දර්ශනාව කර කර හිටියා. අවුරුදු කීපකින් මට ආයි ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවෙ මෙයා හම්බ වුණා. ලෙක්චර් කෙනෙක්. ට්‍රේනර් කියලා ජීවිත භාවනා කරා. විදර්ශනා අපිට. අන්තිමට එයා මට කතාවක් කිව්වා. ඊට මාස හයකට විතර කලින් එයා දතක් දලවන්නේ නැහැ. මේ ડોක්ටර් කිව්වලු අර ඉන්ජෙක්ෂන් ගහන්න එපා. නිකන් විදිහට ගලවන්න කියලා. මෙයා බලාගෙන ඉඳලා. ඇත්ත ගලෝලා. මෙයාට කිසිම වෙනසක් තිබුණේ නැහැ කිව්වා. ඊට පස්සේ වැඩිය ලේ ආවෙත් නැහැලු. ડોක්ටර් පුදුම වුණා කිව්වා මොකද්ද මේ වුනේ කියලා. එයාට පළවෙනි වතාව. මෙයා වේදනාව දිහා බලන් හිටියයි කිව්වා. කිසිම දැඟලින් සක්කත්
නැවිතේ නෑ. මොකද ඇත්තටම දැන් අපිට වේදනාවට රූපයක් ඇඳුනොත් ඇඳෙනව නම් තමයි හැම වෙලාවෙම චලිතයක් එන්නේ. අපි කියමුකෝ පිට රිදෙනවා, ඔළුව රිදෙනවා, කකුල රිදෙනවා කියලා. එන වේදනාව යම් වස්තුවක වේදනාවක් වුණොත් අපිට හෙල්ලෙන්නේ නැතුව පෙරලෙන්නේ නැතුව ඉන්න බෑ. නමුත් කිසිම රූපයක් ඇඳෙන්නේ නැතුව වේදනාව විතරක් අපිට හම්බ වෙනවා නම් හැබැයි නුවණ තියෙනවා. ස්පර්ශය නිසා මේ වේදනාව ඇති වෙන්නේ කියලා නුවණ තියෙනවා. එතකොට හෙල්ලෙන්නවත් ඉන්න පුළුවන්. මොකද ඒ වේදනාව ඇති වෙන කය පේන්නේ නැත්තම්. කයට නුවණයි. කය ගැන එයා දන්නවා. මේ අපි කියන්නට හත් මහන්සිනමක් කියන්ටකෝ මේ වේදනාව ඇති වුණොත් යම් වේදනාවක් මේ ස්පර්ශ නිසා වේදනාවක් ඇති වුණේ කියනද දන්නවා. හරිද? එතකොට ස්පර්ශය මොකද්ද? කායම් පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥාන කියන තැන නුවණයි. නමුත් ඒ කයත් අනිදස්සනයි, පොට්ටබ්බේත් අනිදස්සනයි. යා කය දැකලත් නැහැ, පොට්ටබ්බේ දැකලත් නැහැ. ඒ නිසා ඒක අත ගන්න යන්නේ නැහැ, ප්‍රතික්‍රියා දක්වන්න නැහැ කියන තැනක. ඒ කියන්නේ අපි ඒක අත ගන්න හරි යනවා නව කර්ම. ආයි අපි මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් එතකොට.
එතකොට ඒ මට්ටමක් නෙවෙයිද රහතන් වහන්සේ?
ඒ මට්ටම තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ එතකොට ඒද මහ භූත ටික නිසා තාම දිවි කෙලවර කොට ඇති වේදනාව විඳින්න වෙනවා.
ඒ අපේ මට්ටමින් කියන කතාවක් නේද?
ඔව් දැන් නෑ නෑ මම එතෙන්ද කිව්වේ දැන් මහ භූත ටික නිසා යම් වේදනාවක් එනවනේ. දැන් උතෙන්දී ප්‍රහිමත්ය කාම ධාතුව උප ධාතුව අරූප ධාතුව කියලා ධාතු වෙනසක් තියෙනවනේ.
ඔව්
අපි නිකවට ගම්මු කාම ධාතුවේ ඉන්න රත්නාවසේ නම කියලා ගන්නද? එතකොට එයා කාම ධාතුයේ නොඇල්ලි නොබැඳි කාම ධාතුයේ Nirodhi පිණිස සිහිනුවණින් ඉන්නවා කියන ධර්මතාවය වෙනම එකක්. හරිද? එතකොට ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන ධර්මතාවය වෙනම එකක්. එතකොට යම් වෙලාවකදී මෙයාට තියෙනවනේ මේ මහ භූතයෙන් හටගත්ත කාය ස්පර්ශය නිසා ඇති වෙන මේ වේදනාව රළුකම කියන එක.
ඒ රළුකම කියන එක තමයි මම කියන්නේ. ඒක අපේ මට්ටමට ඔබ දැනුණාට අර ඒ මනස දියුණු වුණ මට්ටමකට එහෙම සිහිය තියනා නම් කයත් අතහැරපු මට්ටමක නම් ඉන්නේ.
ප්‍රයවත්ත මෙහෙමයි. එයා කයෙන් සැප දුක් විඳින්න නැති වෙන්න පුළුවන්.
ඒ කියන්නේ ලෝකයට සැප දුක් නැහැ.
නැහැ. කයෙන් ලෝකයට සැප දුක් මොන විදිහටවත් නැහැ. ලෝකයා විඳින මට්ටමේ සැප දුක් එයා විඳි සැප දුක් විඳින්නේ නැහැ කියන්නේ ලෝකයාට හම්බ වෙන සැප දුක් වලම ඇත්ත ඇති හැටි දැක්කහම හම්බ වෙන්නේ මොකද අතක පයක වේදනාවක් නැතුව ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙනවා කියන එකයි ඇත්ත. නමුත් ස්කන්ධ පරිහරණය කරද්දී ස්පර්ශයක් පනවන්න වෙනවනේ. ඒක යථාභූතයක් නේ. ස්පර්ශය කියන එක. එතකොට ඔතෙන්දි තමයි මම කිව්වේ අපි එක දෙයක් තේරුම් ගන්න ඕන වෙන විලාක දෙක වෙන සෙක්ෂන් එකකින් කියන්න වෙන්නේ. රහතන් වහන්සේ පංචස්කන්ධයක් පරිහරණය කරනවා කියන සිද්ධිය ගන්න. හරිද? අපි මෙතනට කියවෝ රහතන් වහන්සේ පංචස්කන්ධයක් පරිහරණය කරනවා. දැන් රහතන් වහන්සේ කියන තැනට තමයි අපි කියන්නේ අපරියපන්න භූමිය කියලා. අපරියපන්න භූමියකට රූපයිති නැහැ. හරිද? අපරියපන්න භූමිය කියන රූපයිති නැහැ. චිත්තචෛසික ටික. හරිද? ඒ කියන්නේ හැම වෙලාවෙම මනෝ විඥාන වට්ටමේ සිතක් තමයි අපරියපන්න භූමිය. එතකොට රහතන් වහන්සේ කියලා කිව්වේ හරිද? මේ මනෝ විඥාන වට්ටමේ චිත්තචෛසික ටිකට අපරියපන්න භූමිය රූපේ දෙන්නේ නැහැ. හැබැයි ස්කන්ධ පංචකයක් පරිහරණය කරනවා. ඒ කියුවේ දැන්
එතන රූපස්කන්ධය කියන කොට
පොඩකින් පොඩේනේ. දැන් මේ මම මේ කුටියත් කුටියේ තියෙන බඩු ටිකත් පරිහරණය කරනවා කිව්වහම කුටිය හෝ බඩු ටික මගේ ජීවිතේද? නෑ නේද? ඒක අනිකක්. ඒ වගේ රහතන් වහන්සේ ස්කන්ධ පංචකයක් පරිහරණය කරනවා කිව්වම මේ ස්කන්ධ පංචකයේ රහතන් වහන්සේ නෙවෙයි. හරිද? හැබැයි පුරාණ කර්මයේ දෝෂය හැටියට මේක පරිහරණය කරන්න වෙලා. ස්කන්ධ පරිහරණය දුකක් තියනවා කියලා කියන්න වෙනවා තව. පංච උපාදාන ස්කන්ධයක් නෑ. ස්කන්ධ පරිහරණයක දුකක් තියනවා. කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති දුකක් විඳින්න වෙනවා කියන තැනක් කියන්න වෙනවා. මොකද මේ ටික තමයි පරිහරණය කරනවානේ. මේ පරිහරණය කරන බඩු ටික ජීවිතේ නෙවෙන්න පුළුවන්. හරිද? අපි ඒක පටල ගන්න හොඳ නෑ. මම කියන්නේ රහතන් වහන්සේ කියන තැන මේවා නෙමෙයි. මේ රූපය, මේ ස්කන්ධ ටික, ඇහැ මෙව්ව රහතන් වහන්සේ නෙවෙයි. තේරණේ?
මූත්‍ර සංඥාවට අවධානය යොමු කරන්න වෙනවා නේ.
ඔව්. නමුත් මේ ටික දැන් වෙනද පරිහරණය කරේ පංච උපාදාන ස්කන්ධයක් කියන්නේ මේ අපි අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් කියන තැනකින් මේවා පරිහරණය කළේ. හරිද? එතකොට පරිහරණය කෙරුවේ මම. මෙතන කෙලෙස් යෙදුණු මනෝ විඥාන මට්ටම තුල තමයි පුද්ගලයා. මම ගෙවල් දොරවල් පරිහරණය කරනවා, බඩු මුට්ටු පරිහරණය කරනවා කියන තැනක තමයි පංච උපාදාන ස්කන්ධය පරිහරණය කරන්නේ. දැන් කෙලෙස් යෙදුණු මනෝ විඥානය තමයි මම නැත්තම් පුද්ගලයා කිව්වේ. හරිද? එතන එයාට හම්බුනේ පංච උපාදාන ස්කන්ධය ගෙවල් දොරවල් යාන වාහන තමයි පරිහරණය කළේ. පුද්ගලයා නැත්තම් කෙනා සත්වය පංච උපාදාන ස්කන්ධය පරිහරණය කරනවා. ඕකේ. කිරෝල්ට යථාභූත ස්වභාවයට ආවම අපිනු රහතන් වහන්සේ. දැන් මම අතහැරිලා පුද්ගලයා අතහැරිලා රහතන් වහන්සේ කියන තැනක ප්‍රඥාව යෙදුණු. දැන් ලෝකෙ තිබුණේ කිලිස්ටික යෙදුණු මනෝ විඥාන මට්ටමක්, ප්‍රඥාව යෙදුණු මනෝ විඥාන මට්ටමක්. රහතන් වහන්සේ පංචස්කන්ධයක් පරිහරණය කරනවා. දැන් ගෙවල් දුරවල් යාන වාහන නෙමෙයි යථාභූත ස්වභාවී යථාභූත බව ස්වභාවයෙන් දන්නා දක්නා කමකින් මේ ජීවත් වෙන මේ චිත්තචෛසික ටික හැම වෙලෙම ඇස් ඉදිරිපිට රූපයක් එනකොට රූපේ කියන්නේ කී ඇත්ත ඇති හැටි දන්නවා දකින්නවා කියන තැනකින් තමයි අවසන්
වෙන්නේ.
හැබැයි ඒද මේ රූපේ කියන එක හෝ නැත්නම් ඒ නිසා ඇති වෙන ධර්මතා ටික කියන එක හෝ මේ ඇත්ත නෙමෙයි, මේ එයාගේ ජීවිතය නෙවෙයි. තේරුණේ? ඒ රහතන් වහන්සේ පංචස්කන්ධයක් පරිහරණය කරනවා කියන වචනයක් අපිට කියන්න වෙනවද? කියනවනේ.
තියෙනවා.
මොකද ඒකට හේතුව මොකද? මේ ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියන ධර්මතා දෙකක් පිටක පෙන්නනවානේ.
ඒක දන්නේ ඒක වෙනම එහෙම සඳහන් වෙන
තැන තියෙනවා.
තියෙනවා. කියනවා.
කන්ද සූත්‍රේ. අන්තරිකයි කන්ද සූත්‍රේ බොහොම පැහැදිලිව පෙන්නනවා. බාහිර නොබලට ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ දෙකකින් ස්කන්ධ වූ රූපෙකුත් පෙන්නනවානේ. පංච උපාදාන ස්කන්ධ නෝ ස්කන්ධ මට්ටමේ රූපයකුත් වෙනවා. එතකොට දැන් ස්කන්ධ මට්ටමේ රූපයක් වෙන්නන්නේ. ඔය ඒකෙදි මොකද ලෝකයක් කවදාවත් ස්කන්ධයක් හම්බ වෙන්නේ නැහැ. ස්කන්ධයක් හම්බ වෙන්නේ නැහැ. උපාදාන ස්කන්ධයක් නේ හම්බ වෙන්නේ. ඊට පස්සේ අප අපරියාපන්න භූමියේ රූපස්කන්ධය යෙදෙන්නේම නැහැ. නමුත් අපරියාපන්න ඒ කියන්නේ චිත්තචෛසික ටිකකින් යම් රූපයක් පරිහරණය කරනකොට
ඒ චිත්තචෛතසික ටිකට තමයි රූප අදහසක්
අදහසකින් පරිහරණය කරනවා. එතකොට එතන කියන්නේ රූපස්කන්ධය කියලා. ස්කන්ධ පච්චකයක් පරිහරණය කරනවා. ඒ කියන්නේ අපි කෙටියෙන් ගත්තොත් ලෝකයා ගෙවල් දුරවල් යාන වාහන කියලා මේ පරිහරණය කරන ටිකක මේ ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ කමකින් මේක පරිහරණය කරනකොට මේවට පංච උපාදාන ස්කන්ධයක් කියන්නේත් නෑ. දකින ආහන මේ ස්පර්ශ ආයතන හයට කියනවා ස්කන්ධ කියලා. ඒවට සමගාමීව උපදින පෙරපසු මනසට කියනවා අප්‍රියපන්න භූමිය කියලා. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ නුවණකින් උපදින මනසට තමයි සාතන් වහන්සේ කියලා කියන්නේ. දැන් අපිට කියන්න වෙන්නේ මේ ස්පර්ශ ආයතන හයට කියන්න වෙන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා. ඒකට පෙරපසු මනසට කියන්න වෙන්නේ මම කියලා. නැත්තම් කර්ම කියලා අපි කියන්නේ. කෙලස් කියලා.
මේ අපේ ආයතන මේ මට්ටමින් පිටින්න්නේ නැහැ. එතකොට නේද? ඒ කියන්නේ
මොකද්ද?
අර දැන් සූත්‍රයක් දුනාම මොකද්ද? කාම ගුණ සූත්‍රය කියන එකේ ඒ කියන අර සේ ආයතනේ වේදිතබ්බේ
මෙහෙම සිද්ධියක් තියෙනවා. රවි මහත්තයා ඇස් වෙනසක තියෙන්නේ පිහිටන් නැති කම නෙමෙයි. ඇස් ඉදිරිපිට රූප එද්දී අද පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය තමයි කාමාවචර මණ්ඩේ විපාකයේ ලක්ෂණය තමයි පෙනෙන රූපي ආපහු අරමුණු කළා අපි රූපෙට නැඹුරු වෙලයි ඔක්කත් නාම රූපම් වල තියෙනවා. අතන අනාශ්‍රව මට්ටමේදී වෙන්නේ තිටිතනම ඉඳගෙන නාම රූප වෙන්නේ නැහැ. මේ ස්කන්ධ පංචකය ගැනම නුවණ. ඒකේ චුට්ටක නැඹුරු වෙන සිටි තැනම මේ ප්‍රත්‍යනිසම මේ ධර්මය හට ගන්න ප්‍රත්‍ය නැතිවෙන්නේ නැතිවෙනව නේද කියලා බලන්න ඕනේ. ඒ නුවණ යෙදিলা මේ පවතිනවා මිසක එහෙ නිසා තමන් තුලට පැමිණීමක් වෙනවා මිසක තමන් ඊට අනුගත වෙලා නැහැ. එච්චරයි වෙනස. ස්පර්ශ ආයතන ආයෙම තමන් තුලට පැමිණීමක් වෙනවා ඊට අනුගත වෙලා නැහැ. දෝෂෙ තියෙන්නේ ඊට ගියාමයි ප්‍රශ්නේ.
කර්ම කියන අවුට්ගොයින් කැල්ල නැහැ.
අවුට්ගොයින් කැල්ල නැහැ. ඉන්කමෙන් විතරයි.
ඒක තමයි හරමේ. අන්ති බුදුහමතුගාත අනේ පිළිස්සුද මාකල අඳුර ගන්නවා.
අඳුර ගන්න.
ඒක සංඥාවක් කොහෙන්ද?
සංඥාව කියන එකේ ප්‍රශ්නේ නැහැ. දැන් අපි කියමු අඳුර ගැනීම මත නෙමෙයි දෝෂෙ තියෙන්නේ. අපි කියමු අඳුනනවා කියන කඳුරන් එක්ක මතයි දෝෂෙ තියෙන්නේ. අපි කියමු දැන් මේ රූපේ කියලා එක හම්බ වෙනකොට මේ නිසා මන් තුල මේ සුපසිංහ මහත්ය කියන හැඟීම උපන්න නේද කියන හොඳ දන්නා වූ දක්නා වූ නුවණක් ඇතුව තියෙනවා නම් මම දන්නවා. ඒ හින්දා මේ රූපේ කෙනා නෙමෙයි කියන යටින් අවබෝධයක් තියෙනවා මට. මේ මනසේ ඇති සිහිවීමක් කියන එකත් හොඳ අවබෝධයක් තියෙනවා. තියාගෙන ආ මහත්ය කොයි වෙලදා වෙන්නේ කියලාත් කතා
කරන්න පුළුවන්.
කෙනෙක් මේ කෙනාමයි කියන දෙන කෙනෙකුටත් කතා කරන්න පුළුවන්. එතන ඇති අවබෝධ සහ නවබෝධය මත තියෙන වෙනස මිසක තියෙන්නේ එහෙම නැතිනොත් ලෝක ජීවිත වෙනවා. නමුත් ඇත්තටම රැවටිලා නෙමෙයි.
රැවටිලා නෙමෙයි. අර සංඥාව ඔකේ අර
මෙතන වෙන සිද්ධිය දන්නවා. ඇත්තටම අපිට අද දවසේදී වෙන්නේ මේ එනකොටම අපෝ අර මහත්ය ඉන්නේ කියලා, ඒ කියන්නේ මේ සිහි කළ දැනගන්න එකනේ. මේ සිද්ධාන්තය දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. දැන් අතනදී ලෝකයට වෙන්නේ රූපේ දකින්නකොට තමන් තුල අදහසක් ඉපදලා ඒක දැනගත්ත කියන එක දැන්නත් මේ කෙනාම එනවා කියලා නේ හිතන්නේ. ඒ එච්චරයි
නේද? අදහස රූපයට අයිති කරනවා.
අයිති කරනවා. ඒක නැතුව වෙච්ච සිද්ධියේ හැටියටම දැකලා ලෝකෙ විදිහට කටයුතු කරනවා. ලෝකෙ කෙනෙකුට ඒක හොයන්නත් බැහැ.
දැන් කොහොමදනේ දැන් ඔය දැන් අපි තුල ඔය ක්‍රියාව අපි තුන්ද අපි තේරුම් ගන්නවා කියලා මන්නේ.
ඔව්.
ඊට පස්සේ දැන් අපි ඕකෙන් එතර වෙන්න ඕනේ කොහරි. දැන් අපි මේ තියෙන ඔය ස්ථාපිත මනස ඒවා මේවායි ඊළඟට ඔය ජීවේ ලක්ෂණ නම් මොනන් ඒවලි. ඊට පස්සේ මේ අපි තුන් දැන් මේකෙන් අපි කොහරි ගැලවෙන්න එපා. අපි නැවත නැවත මේ මේ සංසාරේ ඇති වෙන්නේ ඕකනේ. ඒතොර ඕකෙන් ගැලවීම සඳහා දැන් අපි ගත්තොත් මේ අපි ගමන් කළ යුතු මඟ ගත්තොත් මේ ඒකට ඒකට ඒක ඒක ඒකට පිළිපදින්න එහෙම නැත්නම් ඒකට අවතීර්ණ වෙන්නේ කොයි විදිහටද?
ඇත්තටම මහත්තයා දැන් ඉතින් අපිට අහලා තේරුම් ගන්න වෙනවා මේක වැරද්ද, ඊට පස්සේ නිවැරද්ද තමයි මේ වැරද්ද අතහරින්න අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන එක තේරුම් ගන්න වෙනවා. මේක කරන්න මොකටද කියන එකට ඉගෙන ගන්න වෙනවා. මෙන්න මේ වගේ ඇත්ත ඇති හිතේ පවතින දර්ශනයක් තුන මෙන්න මෙතන දකින තැනටයි කියලා ඉගෙන ගන්න වෙනවා. හරිද? ඉගෙන ගත්තාම ඊට පස්සේ Tamanටයි කරන්න වැඩේ තියෙන්නේ. අපිට ටික ටික හරි උත්සාහවත් වෙන්න වෙනවා. හැම වෙලාවකම චිත්ත සමතයක් ඇති වෙන විදිහටත් අර නিত্য සැපය ආත්මය කියන කෙලෙසේ ගෙවෙන විදිහට ලෝකයේ දිහා බලන බැලීම වෙනස් කරන්න වෙනවා. ටික ටික මම කියුවේ විදර්ශනාව නැත්තම් භාවනාව කියලා ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්නවා සිද්ධාන්තයකින් හඳුනගන්න එපා. එතකොටයි අපිට අමාරු. හැබැයි උත්සාහය අතහරින්න එපා. Taman මේක යද්දි එද්දි වැඩ කටයුතු කරද්දි ජීවිතයකින් ලෝකයේ දිහා බලන බැලීම වෙනස් වෙන විදිහට හැම වෙලාවෙම ලෝක දිහා අපි බලන විදිහට අපිට පේනින්නේ. ඒ නිසා අපි තුල පවතින සිතුවිලි වෙනස් කළා, අදහස වෙනස් කළා, දැනට ලෝක දිහා බලන ආකාරය වෙනස් කරගන්න ජීවත් වෙන්න හදන්න. ඇත්තටම ජීවත් වෙන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ජීවත් වෙන ක්‍රමය කියන්නේ අපිට දැන් එකකට හරියද්දි නැතිනම් පුද්ගලිය සත්‍ය හම්බ වෙනකොට අපි වෙනද වගේම සත්ව පුද්ගල භාවයෙන්ම අරමුණු ගන්න නැතුව ඇත්තටම අපි ටික ටික හිතන්න හුරු වෙන්න ඕනේ. මෙතන තියෙන්නේ මේ කනගුණ ආහාරයෙන් හැදෙන රූපේ මේ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික නිසා මේ කය සවිඥානික වෙලා තියෙනවා නේද කියලා මේ විදිහට මෙහෙම ටික ටික හිතන්න මේ හිතන මේ ප්‍රමාණය ප්‍රදේශයේ වැඩි කරන්න ඕනේ. මේ යෝනිසු මනසිකාරයම තමයි මේකට තියෙන එකම උපාය අපිට. හැම දෙයකටම වඩා අවශ්‍යම කාරණාව තමයි යෝනිසු මනසිකාරය නෝනි මෙනෙහි කිරීම. එතකොට එහෙම ටික ටික හිතනකොට අර කෙලෙසිය ටික ටිකත් අඩු වෙනවා. මේ ඇත්ත ඇති හැටි ටික ටික දන්නා දක්නා කමත් වෙනවා. මෙහෙම කාලයක් අපි කරනකොට ඔන්න එදාට අපි සුදුසු වෙනවා භාවනා කරන්න. ඒ කියන්නේ භාවනා කරන්න කියන්නේ එක තැනක ඉඳගෙන ඉන්නකොට අපහසුකම් තොරව භාවනා කරන්න පුළුවන් මට්ටමක තේනවා. අනිත් වෙලාවට දැන් භාවනා නොකරනවා නෙමෙයි. නමුත් ඔබතුමනි තියෙනවා මේ බුද්ධංග භාවනා කියලා චිත්ත සමතිය ඇති වෙන විදිහේ මේ සබ්බත්තික භාවනා කියලා චිත්ත සමතිය ඇති වෙන විදිහට කමටහන වැඩි යුතුමයි. දැන් අර භාවනාවෙන් ප්‍රහණය කටයුතු ආශ්‍රව කියලා කොටසක් තියෙන්නේ. ඒ වගේ භාවනා කියන තැනකුත් තියෙනවා. නමුත් ඒකට කෙලින්ම එන්න බෑ. මේ 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 භාවනාව කොටස් දෙකකට බෙදා ගන්න වෙනවා. සබ්බත්තික භාවනාව සහ පරිහරි භාවනාව කියලා අපිට එදිනෙදා ජීවිතයේදී යෝනිසෝ මනසිකාරය කරන කොටස අපි ගත යුතුයි. ඊට පස්සේ එහෙම එදිනෙදා ජීවිතයේදී අපි දහමකින් නුවණකින් ඉන්නවා නම් එකතන ඉඳගෙන අපිට හිත වඩන්න පහසුයි. එකතන ඉඳගෙන හිත වඩන කෙනාට බාහිර වැඩ කටයුතු කරනකොට ඇත්ත ඇති හැටි දකින ක්‍රමය අල්ලගන්න පහසුයි. මේ දෙක දෙපැත්තට තියෙන මේ විදිහට අපිට අපේ මහත්ය හිතන්නම වෙනවා. ඉතින් සහ
ඒරනහම නිකන් ස්ථිතික මගක් කියලා එකක්
ඒ කිවි.
දැන් කියන්නේ ඊටම නිවැරදි හරියටම අර ඩික්ටේට් කරු මෙන්න මේකයි කියලා පතයක් පනවන්න පුළුවන්ද?
පතයක් පනවන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා කියලා ඒත් ඉතින් තමන් කටයුතු. ලැබෙන එකක් නෑ. ඔබතුමාට පනවන්න පුළුවන් කොළඹට යන්න මෙන්න අනිවාර්යෙන් මෙහෙමමයි කියලා මාර්ගයක් පනවන්න පුළුවන්. හැබැයි ඉතින් යන්නේ ඔබතුමා ගත යුතුම.
දැන් අපි කිව්වා දැන් මේ වෙලාවේ සාකච්ඡා කරපු දේවල් දැන් මම ග්‍රහණය කරගන්න විදිය මම වහන්සේ කිව්ව ඒවත් සියල්ලම ග්‍රහණය කරගන්නවා. අපි ග්‍රහණය කරගන්න විදිය වෙනස්.
වෙනස්.
ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම මේ ඒක හරියට මම හිතන්නේ නිකන් අර අපි අවුරුදු කෝටි කමාර වගේ අපි කියමු සත්ත්ව මෙය තියෙනවානේ මේ ගොඩනැගීම ඒක සත්ත්ව විකාශනය වගේ සත්ත්ව විකාශයේ තියෙනනේ මූලික පදාර්ථය හා සම්බන්ධ ලක්ෂණ තියෙනවා.
ලක්ෂණ තියෙනවානේ.
ඒතර ඒ ලක්ෂණ තමයි තමයි ක්‍රියාත්මක වෙන්නේ. නැහ රාගික ඒව මෙවා ගත්තොත් එහෙම ඊළඟට අපි ලීම් සුන්දරත්වයේ වගේ දේවල්. එතකොට දැන් ඒ හැඟීමෙන් අපි මේක ග්‍රහණය කරනවා. දැන් පුද්ගලික වශයෙන් මම ග්‍රහණය කරනවා. මම බුද්ධාගම නෙවෙයි කියලා හිතුවා. එතකොට ග්‍රහණය කරගත්තන් පස්සේ අපි දන්නවා සත්‍ය වශයෙන්ම මේ මිනිස්යා මේ ඇත්තටම ක්‍රියා කරන්නේ ඔය මිනිහම නෙවෙයි. ඔහොම කියලා කෙනෙක් නෙවෙයි. ඒ වෙනම මිනිහ ළඟ ගොඩ ගැහිලා තියෙන සිතුවිලි හරි උගන්වලා තියෙන දේ හරි එහෙම එහෙම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මෙම මේක ඥාන තලයක් නේද? දැනුම් තලයක් නේද මේක? මේ අපි දැනගත්ත එක දැනුමක් නේද?
දැනුමක්.
දැන් බැලලත් එහෙම මගේ මතකයක් නැති වෙනවා වගේ මේ දැනුම එක නැති වුණොත් ඔව් ඊට පස්සේ මම එතන ඉඳලා ක්‍රියා කරන්න බැරි වෙනවා නේද?
ඉතින් දැන් දැනුම ওই විදිහට ක්‍රියා කරන්න
බැරි වෙනවා.
හැබැයි දැනුම සහ ප්‍රඥාව අතර ලොකු වෙනසක්
තියෙනවා.
හරිද?
දැන් මේකද ප්‍රඥාව සම්බන්ධ වෙන්නේ කොහොමද?
දැන් ප්‍රඥාව කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න කම. ඒකට විඥානීය අත්දැකීමක් වෙන්නේ නැහැ. විඥානය කියලා කියන්නේ ඇහෙන් දැකපු හෝ කනෙන් අහපු හෝ නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ ආයතන වලට හම්බෙච්ච අරමුණු පදනම් කරගෙන නෙමෙයි ප්‍රඥාව කියන එක තියෙන්නේ. ඒ අරමුණු හම්බ වෙන අරමුණු හැදුනේ කොහොමද කියන එකක මුල් වෙලයි තියෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ඇහැට අපිට යමක් පෙනෙනවා නම් පෙනෙනවා කියන දේ තුල හොඳට හෝ නරකට හෝ පවතින ස්වභාවයට හෝ යමක් දැනගන්නවා කියන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. තිරසංගත සත්‍යකට පුළුවන්. නමුත් පෙනුනවා කියන දේ හැදුනේ කොහොමද කියලා බලන එක පෙනෙන එකට අයිති නැහැ. ප්‍රඥාවෙන් හැම වෙලාවම කරන්නේ අපිට යමක් පෙනෙන්නේ කොහොමද කියලා ඒකට ඇති වෙන හේතු ටික හොයන එක. එතකොට එහෙම හොයන්න යනකොට එයාට පෙනෙන දේ ඇත්ත වෙලා ඒක අල්ලගෙන ඒක තුල ඇලිල්ල බැඳිනවා කියන කටයුත්තෙන් අතහැරිලා යනවා.
ඒකනම් මේ ප්‍රත්‍යක්ෂ ඥානෙම කොටසක් නේද?
ප්‍රත්‍යක්ෂ ඥානෙම කොටසක්. මේ මුලදී ඕකෙදී ඥානවල එක එක විදිහට තියෙනවා මහත්තයා. හරිද? මුලින්ම අපිට හම්බෙන්නේ සම්මර්සන ඥාන. ඊට පස්සේ තමයි උද්‍ය විඥානේ මේ ධර්මයේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා. මේ විදිහට නෝර අනුක්‍රමයෙන් ගිහියාම තමයි යථා භූත ඥානය කියන එක හම්බ වෙන්නේ. එතකොට ඒ ඇත්ත ඇති හැටි දකිනකොට ඒ කියන්නේ දැන් අද ඔබතුමා කොච්චර බැලුවත් නාම රූප දෙකක් කියලා ඔය ටික අද ඔබතුමාට වචන මාත්‍රයක් විතරයි. පුද්ගලයක් සත්වයක් කියන තැනකින් කියනකොට ඒක හොඳට හිතට තේරෙනවා වැදිලා තේරෙනවා. හරිද? ඔක තමයි ඇත්ත. නමුත් යම් දවසකදී ඔබතුමා මේක මාරු කරගන්න වෙනවා. යම් දවසකදී පුද්ගලයක් සත්‍යයක් කිව්වහම ඒක ඔබතුමාට මේක මොන බොරුවක්ද? මේක වචන ටිකක් විතරයි නේද? මෙතන තියෙන්නේ නාම රූප දෙකක් කොහොම ඇත්ත මොන තරම් ඇත්තක්ද මේක කියලා ඔබතුමාගේ ජීවිතයේ මේ ඇත්ත ඇත්ත වෙලා බොරුවක් වෙන දවසක් දක්වා එන්න වෙනවා. අද අපිට තියෙන්නේ බොරුව කියන එක ඇත්ත වෙලා ඇත්ත කියන එක බොරු වෙලා. දැන් නාම රූප දෙකක් මෙතන තියෙන්නේ කිව්වහම ඒකේ හිත පිළිගන්නේ නැහැ. ඒකේ පේරෙන්නේ බොරුවක් හැටියට. එතකොට සත්‍ය පුද්ගලෙක් කිව්වහම ඒක ඇත්තයි වගේ අපිට පේන්නේ. එතකොට මේ දැන් ඔය සතිපට්ඨාන භාවනාව එහෙම කරන්න කියන්නේ මේ කය අනුව එහෙම බලනකොට අපිට මේ සත්ව පුද්ගල භාවයේ නැකිලා අත්ති කායයතුව 50 සත්‍ය පංචපට්ඨිතා හොති. සත්‍ය පුද්ගලෙක් නො කය පමණක් ඇත්තේ යන 100 හොඳින් එළඹ සිටනවා කියන තැනකට එනවා. එතකොට එදාට මේ නාම රූප දෙක හොඳට පිළිසින් දක්න දවසක් වෙනවා. අර සප්පවිසුද්ධිය තියෙන්නේ මේ ධිට්ඨි විසුද්ධිය කියලා. ඒ කියන්නේ මේ දෘෂ්ටිය පිළ සත්ව පුද්ගල භාවයෙන් අපි ඇති කරගත් දෘෂ්ටිය පිළිසිදු වෙන එතන නාම රූප දෙකක් තියෙන්නේ කියන නුවණ හොඳට පිහිටන දවසක් එනවා කියන. ඉතින් ඔන්න ඔතනට එනකන් ඔබතුමන්ලට ඉතින් අර කිදින්ම තියෙන පතේ තමයි මොකද්ද සීලයක පිහිටන්න වෙනවා. පිහිටලා එක දෙයක් හුරු කරන්න ඕනේ. අපි අර මං හංගලෙන් කියන්නේ මේ සති නිමිත්ත හුරු කරන්න වෙනවා. සති තොල් දෙක ගාව හෝ නාසයක ආව හිත තබාගෙන යන්න එන්න වැඩ කටයුතු කරන්න ටික ටික මොන ආය අමතකම ආයෙත් මතක් කරලා ගන්නවා. ඊට පස්සේ සමතකමට හනේ කෘත්‍ය ඕකෙන් කරනවා. ඊට අමතරව මේ සත්ව පුද්ගල භාවයට හම්බ වෙන තැනක නාම රූප දෙකක් තියෙන කෙනෙක් බලන්න. ඔය ටික 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 හරි කරගෙන යන්න වෙනවා. ඕක තමයි එක දිගටම තියෙන්නේ. ඕකෙදී එක එක ක්‍රම ඇති. නමුත් මූලික හරය මොන විදිහට විදර්ශනා කෙරුවත් මේ නාම රූප දෙක බලනවා කියන සම්දිස්ථානයට තමයි එඬ වෙන්නේ.
එතන සංසාරයි සත්පුද්ගල විදිහට හම්බ වෙන එකක නාම රූප බලනවා කියවහම අදහස් වෙනවද? දැන් අපි භෞතික දෙයක් දැක්කහම එතෙන්දි එන්නේ කරන්නේ නැද්ද? එහෙම නැත්නම්
ඒකේ
ගහක් පේනවා කියමු.
ඔව්.
එතකොටත් ඒක විමසන්න අවශ්‍ය නැද්ද එහෙනම්?
නෑ, මේ කාලෙදී එහෙම විමසන්න අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ. එහෙම වුණොත් අපිට හරි ඉක්මනට එපා වෙනවා කියලා. ඒ කියන්නේ හැම අරමුණක් ගානේ බලන්න ගියාම ඔක ලේසි නෑ. හැබැයි මේකේ එක පොඩි ක්‍රමයක් තියෙනවා. අපි ඒක හුරු කළා නැති හින්දා අකණ්ඩව කරගෙන අර ඔබතුමා කිව්ව වගේ නෙමෙයි, රණවේකක් වගේ එක චුට්ටක් අදැද නැති එක දිගට තියෙන එකක්. මේක හරි පහසුයි කරගෙන යන්න කරන්නේ නැති එකක් අපේ. එකම් පහරක් නෙමෙයි. ඒ කියන්නේ මේ බුදුහාමුදුරේ එකයි දීලා නැත්තේ. හොඳට බලන්න, මේ අරමුණ කරමුණ ගානේ දුන්නා නම් ඔයගලන්ට එපා වෙනවා. මේ ආයෙත් එපා වෙනවා. එහෙම නැත් තනි කෙලින්ම එකක් තියෙන බුදුරජාණන්සේ කායගත සතිය පනවනවා කියනකොට අජත්තම බයිද්දව සවිඥානික කය විතරයි දීලා තියෙන්නේ. වැඩ ගොඩාක් දීලා නැහැ. ඔබතුමන්ට වැඩට යද්දී ජීවිතේ මරණයෙන් පස්සේ මේ ජීවිතේ තියෙන ප්‍රශ්න කෝටියෙන් ඔක්කොම අඩු කරලා 100ක් විතරක් ඉතුරු කරයි. ඒ කියන්නේ ජීවිතේට ආවෙනක වෙච්ච ප්‍රශ්න ජීවත් වෙන්න තියෙන අදාළව ටික විතරක් ඉතුරු කරලා අනිත් ඒවා ඔක්කොම නැති කරයි. අපි කියමු මේ දැන් යනවා. ඔබතුමාට මේ කායගත සතිය. කායගත සතිය කියන්නේ කාය අනුවගිය සිහිය. ඔය හැම වෙලාවෙම හුරු කරනවා රස්ති හදුකාර මනසක් නැතුව, ඈ වටපිටාව බල බල මෙව කර කර යන මනසක් නැතුව කයට යොමු වෙච්ච මනසකින් යුක්තව මේ මේ යනවා කියන එක ආරම්භය. කය කෙරෙහි ඔබතුමාට සිහිකරන්ඩ බුදුරජාණන් වහන්සේ කමටහන් දීලා තියෙනවා 21ක්. 21 ආකාරයෙන් ඕන විදිහකට හිතන්න පුළුවන්.
14ක් නේ සතිය.
ඔක්කොම 21යි. ඔක්කොම 21යි. 14ක් තියෙනවා කය කෙරෙහි. හරිද? නවසීවිතිකය කියලා එකක් තියෙනවා. ඒකත් හිතන්න පුළුවන්. හරිද? හිතන්න පුළුවන් කියන්නේ මම කියන්නේ ඇයි හිතන්නේ නැත්තේ කියලා. දැන් මේ ශරීරය දිහා බලලා ඇත්තටම ඒකෙන් තමයි ගොඩාක් හොඳට හිත වැඩෙන්නේ. දැන් අපි ওই දැකලා තියෙනවනේ මිනිහේ කුණු විචාරයම මේ රූපයට තබලා මේ රූපයක් කවදා හරි ඉදිමිලා නිදිමිලා පුපුරලා සරව ගලලා යනවා නේද? කියලා හොඳට හිතනද යද්දී මේ පුදුම විදිහට මේ කය gedi pitima මම කියන එක අඩු වෙනවා. මේ කෙලෙස් ගොඩක් හින්දායි මෙච්චර මේ සංකීර්ණ. ඈ ඇත්තටම මේකත් තැන් තැන් වලින් හිල් වෙලා සරව ගලන වැගිරෙන තත්ත්වෙට මේ රූපෙපත් වෙනවා නේද? තාම මේ තත්ත්වෙටපත් නොවුනට ඈ මේ මුළු ශරීරෙම සම්පූර්ණ පණුව ගහලා පණුව විසුණු දවසක් එනවා නේද කියලා හිතනද මේක ගැන? ඒ දැන් මේ යද්දිද්දි හිතන්න ඈ ඊට පස්සේ නැතිනම් මේ රූපේ අර කියලා තියෙන වගේ සතර මහා ධාතු වශයෙන් කොහොමක කොටස් වශයෙන් එහෙම නැතිනම් අපි කියමු සති සම්පජන්ය කියන්නේ මේ කය සතර මහා ධාතුන් හැදිලා තියෙන කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික පවතින මේ නාම රූප දෙකේ පැවැත්මක් නේද මේ වෙන්නේ? මේ පුද්ගලයෙක් යනවා මම යනවා නෙමෙයි නේද කියලා මේ වගේ වාරුවෙන් මාරුවට එකම කමටහනක් වඩන්න පුළුවන් නම් ප්‍රතිඵලයි. එහෙම නැතත් මේ කුමන ආකාරයකට හෝ මේ කය කෙරෙහි නිතරම සිහිය හුරුකොල ඔබතුමාට දවස් 3ක් අමාරුයි. දවස පුරාම ගන්නවා නම් කළොත් දවස් 3ක් යයි. ඊට වඩා වැඩි වෙන්න මේ අපහසුකම යන. ඊට පස්සේ පුදුම පහසුවකින් ඔබතුමාට කෙරෙහි මං කිව්වේ ඔබතුමා අහන්නේ කෙලින්ම යන පාරක් නෙමෙයි. මම කියන්නේ කෙලින්ම නිකන් යන පාරක් නෙමෙයි. ප්ලේන් එකක් යන පාරක් වගේ එකක් ආයේදී ඔබතුමාට අපි නොකරනවා නම් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ බාහිරත් සත්පුද්ගල භාවයට හම්බ වුණොත් හම්බ වෙනවා කියන දැන් පරසත්තන්නම්ව පරපුද්ගලන්නම්ව. එහෙම හම්බ වෙනකොටත් මෙහෙම උඩින් කතා කරද්දි යටින් නෝන ගිනි නැහැ. මෙතෙන්ද පවතින මෙහෙම මෙහෙම සිද්ධි ටිකක් නේ කියන තැනක. අනිත් වෙලාවේදී වටපිටාවේ අපි බල බල යනවනම් තමයි මේ විමසන්න වෙන්නේ. අපි මෙහෙ බැලුවත් එයාට සිහිනුවන තියෙන්නේ කය කෙරේ. එතකොට මෙන්න මේ කායගත සතිය විතරක් වඩන්න වෙන මුකුත්ම ඕනේ. වෙන සමතකමට අහනකුත් ඕනේ, විදර්ශනාවත් ඕනේ. මේ උපායයක් බුදුරජාණන් සමත විදර්ශනා දෙකම අහු වෙන විදිහට මේකෙන් දීලා තියෙනවා. ඒකයි ඒකයි වයම් බිකේ මග්ගෝ කියලා තියෙන්නේ. කෙනෙක් සමතයත් වෙනම වඩලා වෙනම විදර්ශනාවකුත් වඩලා සමත විදර්ශනාත් කරනවා. කෙනෙක් මේ කය ගැන බල බල ඉන්නවනම් ඔහේ වැඩ දෙකම කරලා තියෙනවා. සීලියත් පුරවලා තියෙනවා. ත්‍රි ශික්ෂාවන් පුරවනවා මේකෙන්. එච්චර උපායක් තියෙන මේ සතිපට්ඨානෙ. හරිද? ඉතින් මෙන්න මේක එකම දේ තමන්ගේ කයට නැඹුරු වෙච්ච මනසකින් ඉන්නවා. බාහිර දෙයකට සම්බන්ධ වෙන්න වුණොත් යටින් කයේ ඇත්ත ඇති හැටි දන්නව දක්නා සිහියකින් යුක්තව සම්බන්ධ වෙනවා. මේ විදිහට ටික දවසක් කරන්න ඔබතුමාට මේ තියෙන අපහසුකම් අමාරුකම් ඔක්කොම අතහැරෙනවා. අපි ඒක නොකරනකොට අපිට තේරෙන්නේ අපි හිතන්නේ මේක කොහොමද කරන්නද කියලා. ඒ නමුත් එහෙම නැහැ. මේ හිත කියන එක ඇත්තටම හදන්න පුළුවන් එකක්. අපිට හිතෙන්නේ බෑමයි කියලා. නමුත් වෙනස් වෙනවා.
අනික් කාරණාව ලොකවඳුනේ දැන් උදාහරණයකට දැන් අපි මම නම් ගොරෙන් මාසෙන් පෙකින්දයි බොහෝ විට මේ සුන්දරත්වය පිළිබඳව දැන් අපි තුන් අහස හා අපි වලාකුළු හරි ළඟට ජලය හරි ඊළඟට අපි තුන් අත පොපු නැති වනයක හරි දැන් සුන්දරත්වය විඳින්න තිනවනේ කැමැත්තක්. දැන් මේක දැන් ඔය මේ මේක කොහොමද මේ ධර්මයත් එක්ක දැන් මේක ඇත්තටම මේ ඒක ඒක මොන හරි අපි අපි අපේ විජුකමක් ඇති කරනවද? හැබැයි ඒක දැන් දැන්ටම විජුකමක් තියෙනවා ඇති හිතේ. අපිට මොන හරි කැලෑවක විඳින්න වතුර කැලයක් දිහා බලාගෙන ඉන්න හස දිහා බලාගෙන ඉන්න එහෙම නැත්නම් කගේ හරි චිත්‍රක් චිත්‍ර මොන ප්‍රදර්ශනයක බලාගෙන ඉන්න දැන් මේවා මේ වලින් මොකද්ද මේ මේ කිසියම් විදිහක අපේ මොන හරි තියෙනවද මේ මොන හරි මේ අවඩක් වෙනවා?
ඇත්තටම අවඩක් කියන්නේ මෙහෙමයි. මේ ජීවිතේ මෙතනදී අවඩක් නෑ, සසලට සාපේක්ෂව අවඩක්. ඒ කියන්නේ ප්‍රමාදී බවක් ඇති වෙනවම
ඇති වෙනවමයි.
ඇති වෙනවම. මොකද කාමයේ තුලත් රළු සිවුම්කම් තියෙනවා. කාමයේ වින්දනය කිරීමේ රළු සිවුම්කමක් තියෙනවා. මේක අහිංසකයි සිවුම් අනිත් එක තරම් ඔයගෙන හැබැයි කාමෙම
තමයි. දැන් ඒ
ආසයෙන් අකේ
නෑ
අවන්ස් දරාසත් වැටණේ කි මං මේ මම සතිපට්ඨානේ හිතන ගන්නද මේ මං වැඩි ධර්ම කරුම් ගන්න නැහැ මං ඔබන්සේ සතිපට්ඨානේ තමයි වැඩි මේ ඇති කියලා තමයි මේ මං කායන් පස්සේ මම පැයක් විතර කායන් පස්සේ නහන පැයක් විතර කායන් පස්සේ නහන විදර්ශනා කරන භාවනා කරනවා ඒක කායන් පස්සේ නම හොඳට වැඩිලා ඒක මත එතන ආපෝබෝධය කියන්නේ සයින්ස් මේ කය වෙන නාමයේ වෙන රූපේ වෙන කෙනෙක් මට එන ප්‍රත්‍යක්ෂම වෙනවා. මේ දෙක කිසිම හේතුවකට එකහු කරන්න වටින මේ
එකට ඉන්න හිටියට දෙන්නෙක්ම.
දෙන්නෙක්මයි කියන එක සහ මේක එකට එකහු කරන්න තරම් සාරවත් දෙයක් අසාර දෙයක් කියන එක මට හැඟීමක් තියෙනවා. සතිපට්ඨානේ මම සති දෙකක් විතර කරා වුණා සවන්න. ඊට පස්සේ මම ඈතදී ඔබන්සේ මේ අර ඕස්ට්‍රේලියාවේදී මේ කෙරෙති කියලා ඇතරදී මම කරනවා දැන් රූපය රූපය නාම වාචක විතරක් කියන එක සහ ඇත්ත ඇසිදී නැත්නම් රූපේ ඒකට ඇහැට පේන වර්ණ සටහන විතරයි රූපේ තියෙන්නේ ඒකට සංහැඩයක් පේනවා අපිට නමුත් කතරම ධාතුයි හැදින දෙයක් රූපය වර්ණ වර්ණ මාත්‍යක් හැඩයක් පේනවා ඒ පේන්නේ මේ මගේ කර්ම අවිද්‍යා කර්ම සංහයෙන්ද ඇති නැහි එතකොට ඒ ඇහැ තියෙන නිසායි මට ඒ වර්ණය සහ හැඩය පේන්නේ හේතුවත් ඇහැට හේතුවත් අවිද්‍යාවම තමයි තියෙන ධර්මතාව ටික. කියනකොට සයින්ස් මට හිතෙනවා එතකොට මට තන තියෙන්නේ මේ අර නාම ධර්ම නොපවතින මේ මනසක වගේ කියන්නේ අපට තියෙන බාහිරයයි මාවයි කියන ඔක්කොම සමානවක් වගේ මට හැඟෙනවා.
ඔව් ඇත්තටම එහෙම තේන්දි ආපහු තමන් කියලා හිතන අරමුණක තියෙන ධර්මතාව ටිකත් බලන්න මේ බාහිර තමන් කියලා තියෙන තන ඇත්තටම යථාභූත ස්වභාවය සමානමයි තමන් සහ බාහිර කියලා බෙදන්න බැරි කමමයි ඇත්ත මේ බෙදීම තියෙන්නේ කෙලෙස් එකටයි මේ බෙදීම තියෙන්නේ කෙලෙස් එකට නැතිව මේ එකම ස්වභාව දහම තියෙන්නේ මේ දෙකේ නෝ
මේ අවිද්‍යාවම තනින්ද ඇතුළේ ඇහිං දක්ෂින ස්වභාවයක් කොමනයි
මේ එතකොට කොහොම කාලයක් හරියට ඔබතුමාට බලුවාම ඔබතුමාට තව උත්තරයක් එනවා ඒ කියන්නේ හරි පහසු උත්තරයක් මනසට දකින්නවා අහනවා කියලා සිහි කරන්න පුළුවන් යම්තා කියන ඔක්කොම මනෝවිතරක නේද එහෙනම් කියන උත්තරයක් එනවා ඒ ඔක්කොම කියන්නේ ඇහැට හම්බ වෙන වෙලාවදී මනෝවිතරක කියන එක නෙමෙයි ඇහැට හම්බ වෙන වෙලාවෙදිත් අවිද්‍යා කර්ම තණ්හා කියන ඇහෙන් හදලම නම් පෙන්වුවේ ඒකත් හටගෙන නිරුද්ධ වුණා නම් එහෙනම් මෙතෙන්ට එනකොට මේ සීමාව අතහැරලා දැන් යම් තාක් මට සිහි කරන්න පුළුවන් සිද්ධාන්ත තියෙනවා ඔක්කොම මනෝමය මිසක මොකද ඒක ඔක්කොම නිරුද්ධ වෙලා නේද ඒක බ්‍රහ්ම මනෝයි කියලා. ඒ කියන්නේ තියෙන දේ සිහි කළා යනවා නම් අපි අපේ සිතුවිල්ලටම රැවටිලා අපි යනවා නේද කියන කාරණාව එනවා. මේකයි කර්මය නේද කියන එක එනවා. මොකද කර්මයට විපාක හැටියට ආයත ආයතන ලෝකේ හදාගෙන අපි මේ සැප දුක් විඳින්න. නමුත් අපිට මේ ආයතන ටික හටගෙන නිරුද්ධ වෙලා නම් දැන් මේ අපිට හම්බ වෙන සීමන ඔක්කොම මනෝමයයි කියලා කෙටි උත්තරයක් හම්බ වෙනවා. ඔබතුමාට සිහි වෙන සීවිත හැම එකක්ම ස්පර්ශීක සංගනවා කියලා බලන්න පුළුවන් තැනකට. එතකොට ආයතන හයම විදර්ශනා කරන්න ඕනෙත් නැති තැනකට. පිළිසිදු මනස විතරක් එදාට තමයි ඔය අපි ප්‍රවි මහත්වය අහන ප්‍රශ්න තියෙන එක ගැන. ඔහොම කෙරෝකලට කෙරෝලකට ගියාම මේ ආයතන හයකට ප්‍රභේද වෙලා ඔක්කොම විදර්ශනා කරන්න ඕනේ අපිට. ඒ කියන්නේ රූපේක කෘත්‍යයක් හම්බ වෙන්නේ. ඊට මෙහා අපිට මේ වචනේ හරියන්නේ නැහැ සාමාන්‍ය රූපයේ මත යොමුලා ඉන්න කෙනා. ආයතන හයේ ඉන්න කෙනාට ආයතන හයේම ඇත්ත දැකලා 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 තමයි මේ තනි උත්තරේ ගන්න. එතකොට ඔක්කොම මනෝමයයි කියලා කියන්නේ නැහැ. මොකද ඔක්කොම මනෝමයයි කිව්වොත් මේ ස්පර්ශ ආයතන හයත් මනෝමය වෙනවනේ. උත්තරයක් කියනවා කෙනා කෙනාට සාපේක්ෂව අර වගේ ඥාන දර්ශනයක් තියෙනකොට එහෙනම් මනෝමයෙන් පහළ වෙන ඔක්කොම මනෝ. මනසට පහළ වෙන ඔක්කොම මනෝ කියලා උත්තරයක් ගතට කමක්. එහෙම නැත්නම් අපි විඥානවාදයට හැරෙමු. ඉතින් අපවත්ය මෙතනදී ඇත්තටම එක කාරණාවක් තියෙනවා. යතහ භූත ස්වභාවය කියන එක ගත්තම ඔබතුමා අහලා ඇති නේද? එතකොට දැන් අපි නිකන් වර්ණ සටහනක්. එතකොට දැන් ඉස්සෙල්ලා අපි දැක්කා ඇහැට ඇස ඉදිරිපිට සත්ව පුද්ගල භාවය, ඒක අතරින් නාම රූප කියලා ධර්මතාව දෙකක් බැලුවා. දැන් මේ නාම රූප දෙකක් හරි තියෙනවා කියන දැනක් තියෙනවනේ. ඒකද රළු, ඒකද වැරදි? යම් දවසක් තියෙනවා නෑ වර්ණ සටහනක් විතරමයි කියලා. එතකොට වර්ණ සටහන කොහොමද අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ඇහෙන් හැදුණු හේතු නිසා උපද්දිතක පිරුණ කිවිම අටක කියලා දකින්න පුළුවන් තැනක් එනවා. මෙන්න මෙතෙන්ට මේ යතහ භූත ඥාන දර්ශනයට තමයි ශුන්‍යත චේතු විමුක්ති, අනිමිත චේතු විමුක්ති, අපනිහිත චේතු විමුක්ති කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ අපි කියමුකෝ වර්ණ සටහන් මාත්‍රයක් කියනකොට සත්ව පුද්ගල භාවෙන් ශුන්‍යයි, ලෝකෙන් ශුන්‍යයි. එතකොට සත්ව පුද්ගල නිමිති නැහැ. ලෝකයේ තියෙන ස්ත්‍රී පුරුෂ ගස්කොලන් නිමිති නැහැ, අනිමිත්තයි. ලෝකෙ තුල තියෙන රන් රිදී මුතුමැණික් ආදී ප්‍රාර්ථනා කටයුතු යමක් මේකේ නැහැ. දූ දරුවෝ ගෙවල් දරුවල් කියලා ප්‍රාර්ථනා කටයුතු මේකේ යමක් නැහැ. ඒ නිසා අප්‍රණිති. මේ දර්ශනයට හිත තබුවාම මේ තුන් ශුන්‍යතාවයෙන් තමයි මේ තුන් නිමිත්තෙන් එකක් තමයි යාගේ මනසට මේ අරමුණු වෙලා තියෙන්නේ. අනිමිත්ත බව, ශුන්‍යත බව, අපනිහිත බව තමයි සාක්ෂාත් වෙලා තියෙන්නේ. දැන් ලෝකෙ තුල එහෙම නැතුව කිසිම අරමුණක් නැති හිස් බවකට ශුන්‍යතාවය කිව්වා නෙමෙයි මේ සාසනේ. දැන් අපි හිතාගෙන ඉන්නේ මුකුත් නැතුව කිසිම දෙයක් නැවට කිසිම අරමුණක් නැති බව කම්බිනවා නම් මේක තමයි නිමිති නැතිකම, මේක තමයි ශුන්‍යතාවය කියලා නෑ. එතකොට අපි දත යුතු ඒ අනිමිත්ත බව නිමිත්තක්. ඒ ශුන්‍යතාවයේ තුල ශුන්‍යත භවයෙන් අශුන්‍යයි කියන સિદ્ધාන්ත තියෙනවා. ඒ හින්ද ඔහෙන් යන්න බෑ. මේ පේන සටහනට හිත තබලම ශුන්‍යත අනිමිත්ත අපහිත කියන
ස්වභාවය
නේද? ඔව්, මේ මෙතන ඇත්ත දකිනකොට ඉපදිලා තියෙන සාක්ෂාත් වෙලා තියෙන මේ ශුන්‍යතාවය හැම වෙලාවෙම. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාට මේ දර්ශනය හම්බ වෙනකොට ලෝකයාගේ මනස තුල යෙදෙන ගති ටික ඔක්කොම ශුන්‍යයි මෙයාගා කියන එක. ඒකයි ලෝකෝත්තර කියන්නේ ලෝකෙන් එතරයි. මේ දර්ශනය ලෝකෙ කෙනෙකුට අයිති නැහැ. මේ දර්ශනයට හිත තබුවම ලෝකය කියන එක අතහැරෙනවා. ලෝකෙන් එතරයි මේ දර්ශනය. ලෝකෝත්තරය කියන්නේ මුකුත් නැති මේ අසංගත කිවම මුකුත් නැති අසීමිත ශුන්‍යතාවයක් දකින්න එපා. මේ දර්ශනයට කියන්නේ එකයි සෝපදේශ නිබ්බාන කියලා. මෙතෙන්ට හිත තබලා සත්ව පුද්ගල භාවය ගැන ජරා මරණයෙන් මිදලා ජරා මර වෙලා.
එතන සායනස මහතු දැන් තිනීමේ සිද්ධිය තිබුණාට ගාවෙන්නේ හදන්නේ මේ පේන දෙයට වස්තු
වස්තු
ඡායා මාත්‍රේ පේන්නේ
පේන්නේ
අපි සංකල්ප ප්‍රසාද රූප කියලා
ප්‍රසාද රූප
හදලා දෙන ප්‍රසාද රූප මට්ටම
ඔව් උපාදාය
විඥාණයට අරමුණු වෙන්නේ
උපාදාය රූප
ඔව් උපාදාය ඒකනේ විඥාණයට තේනවා නම් පේන්නේ
ඔව්
එළිය තියෙන එක වෙන්න බෑනේ
එළිය තියෙන එක නෙමෙයි
ඔව් එතකොට දැන් චක්කු විඥාන මට්ටමේදී දකින්නේ ඕක විතරයි අර විපාක මට්ටමේ
ඔව්
දැන් විඥාණයෙන් දැක්කට මෙයා අපිව මුලා කරනවා ඔන්න එළිය රූපයක් තියෙනවා
ඔව් දැන් එළිය රූපයක් තියෙනවා කියලා ප්‍රශ්නයක් නෑ රූපියත් අයෝනේ
සයින්සසරයි
දැන් පළවෙනි අදියර අපිට ඕන වෙන්නේ එළිය රූපයක් තියෙනවා කියන තැන ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි දෝස්. හම්බ වෙන රූපය ඇත්තයි කියලා දැක්කහම රූපේ નિસරුකම නිසාම යන්නේ නැතු වෙනවා. ඉස්සෙල්ලා දකින්න රූපය ඇත්ත. ඇත්ත දකිනකොට රූපේ નિસරුකම විඳින්න යමක් නැහැ. ඒයි ශුන්්‍යතාවය තුච්චයි. කින තැනකින් එන්නේ. ඇයි දැන්? දිත්තේ දිට්ටමත්ත. රූපය කියන එක දැකීම විතර ඔක විඳින්න දෙයක් නැහැ. මෙහෙම වර්ණ සටහනක් කියන තැනකින් ආපු නිසායි මෙහි ආසලෝ ටිකේ තියෙන්නේ. ඒ ආශ්‍රවතරන
කින්නේ වර්ණ සටහනක් කියන මට්ටම ගත්තොත් කියන්නේ විඥාණයට අරමුණු වෙන්නේම ප්‍රසාද රූපේ.
එහෙම ගන්න.
කියන්නේ විඥාණයට බෑනේ එළියේ
විඥාණයට ප්‍රසාද රූපේ අරමුණු කරන්න බෑ. විඥාණයට වස්තු කෘත්‍ය කරන්න ප්‍රසාද රූපේ නිසා. ඒ කියන්නේ දැන් මම හිතගෙන ඉන්න තැන මයි මට අරමුණුල තියෙන කිව්වොත් හරිද? මම පොළවේ හිටගෙන ඉන්න තැන මයි මට පේන්නේ කිව්වොත් හරිද? හැම වෙලාවෙම විඥාණයට වස්තු කෘත්‍ය කළ තියෙන මෙයා වස්තු කියන එක.
එතකොට විඥාණයට වස්තු වෙන්නේ එයා නම් ඒ වුණාට එයා දිහා බලලා නම් විඥාණි කියන්නේ අනික් කතාවක්.
නෑ මෙතනදී
ගැන හදන ඒවට එකක් නෙමෙයි මෙයා කියන්නේ.
විඥාණයට වස්තු රූපේ හෝ අරමුණු වෙනවා නම් ඒ රූපයේ සංසත්තයි මේ සංයුත් නෙමෙයි සම්ප්‍රයුක්තයි කියලා කිව්වට කමක් නෑ. ඒ කියන්නේ හිත චක්කු ප්‍රසාදයට හෝ යොමු වෙනවා. සිත නිසා කය සවිඥානකයි. සවිඥානක ප්‍රසාදයට මේ වර්ණ සටහන ගැටෙනකොට ඒ ස්පර්ශ නිසා උපදින ධර්මතා ටිකමයි මනෝ මේ සිතෙන් විඤ්ඤාය. හැම වෙලාවෙම සිත සහ සිතුවිලි කියන ටිකමයි දැනගෙන තියෙන්නේ.
දැන් කොහොමද දැන් උදාහරණයකට දැන් මෙහෙම එකක් කරනවා. දැන් අපිට මම ආකාශය දිහා බලන්නේ. මේ අපි නෝනේ මම ඒක පිළිබඳව අපි දැන් මේ අත සිතිවිලි මොකද ජනනය නොකරන අවස්ථාව ගැන හිතුවොත් එතකොට මේ අපි ඒක කිසියම් විඳීමකුත්
තියෙනවා
හැබැයි ඒක පිළිබඳව මේ එහෙම මේ විශේෂිත අපි තුන් මම ඉගෙන ගත්ත දේවල් ඒ විශ්ලේෂණ නම්මන බොහෝත් නැතුව මම නිකම් චිත්‍රය දිහා විතරක් බලාගෙන ඉන්න වගේ අවස්ථාවකදී එතකොට අපි ඔකෙන් ටිකක් ව්‍යුක්ත වෙනවා නේද? අර තියෙන මේ අපිට ඒ පිළිබඳ වස්තු පිළිබඳ කිසියම් විදියෙන් ඥාන දැනුම් සම්භාර වලින් අපි ව්‍යුක්ත වෙනවා නේද?
විමුක්තයි. නමුත් තාම උතන ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන තැනින් මිදිලා නැහැ.
මිදිලා නැහැ.
අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් මිදිලා නැහැ.
ඒ කියන්නේ මේ වස්තු අපි දකිනවා.
කෙලෙසෙන් මිදිලා, ක්ලේශ අනුසයෙන් මිදිලා නැහැ.
අසෙන් මිදිලා නැහැ.
දැන් කෙලෙසේ සහ ක්ලේශ අනුසය කියලා දෙකක් තියෙනවා. දැන් මේ වගේ වෙලාවකදී ඔබතුමාගේ මනසේ කෙලෙස් නෙමෙකුත් නැහැ. කෙලෙසයන්ගේ මිදිලා. එතකොට කෙලෙසින් අමිශ්‍ර වෙච්ච විඳිනේකුත්
තියෙනවා.
හැබැයි මේ විඳිනේ සහ විඳිනට අරමුණ වෙච්ච වස්තුන්ගේ ඇත්ත නොදකින්නවා කියන තැනින් මිදිලා නැහැ. ඒ නිසා ඔබතුමා එතන තියෙනවා අනුශේම මිදිලා නැහැ.
අනුශේම මිදිලා.
අවිද්‍යාව. අවිද්‍යාව. එතකොට ඒකයි හැම වෙලාවෙම කෙලෙස් සහ ක්ලේශ අනුශය කියලා දෙකක් කෙලස් නැතිවීම බොහෝ දුරට කරගන්න පුළුවන්. දැන් පොඩි ළමයෙක් ගත්තාම පුඩා දරුවෙකුට කෙලස් නැහැ. ඒ ළමයට මොනවද තියෙන රාගදේශ නේද පුංචි. පාවගේ කිරි උරාගෙන දරුවෙක් ගත්තොත් නමුත් එයා ක්ලේස අනුශය කියන එක නැති කළා නෑ. ඒ වගේ. ඒ වගේ මට්ටමක් තමයි අපිට මේ කියන මට්ටමයි. අතෙන්දී රවි මහත්තය අපි මෙහෙම දත යුතුයි ගොඩක් දුරට. ඒ කියන්නේ දැන් අපි දන්නවා චිත්තචෛසික ටික නිසා සිතේ තියෙන ගති ටික නිසාමනේ ප්‍රසාද ටිකත් හැදුනේ. තේරෙනේ? නාම විඥාන නාම රූප කියන ටිකක් තිබුණා අපිට. ඔව්. චක්කායතනස උපචේ සෝතායතනස උපචේ කියලා මොකද උපචේ රූපය කියලා කියන්නේ? උපචේ රූපය කියලා කියන්නේ යම් රූපයක මුලින්ම උපදින අවස්ථාව මුලින්ම හදන කමට තමයි උපචේ කියලා කියන්නේ. උපචේ කියන එකකින් අදහස් කරන්නේ පසුව එන දේවල් යම් යම් එකක රැස් වෙයි නම් ඒ පසුව උපදින රූප යම් යම් එකක රැස් වෙයි නම් ඒ රැස් වෙන්න මුල් වෙච්ච නිසා මුල් වෙච්ච කමටයි උපචේ කියලා කියන්නේ. තේරෙන්නේ? අර මම කාර් එකක ගොවව කිව්ව ඕස්ට්‍රේලියා දරුවෙක්ට ඇහුවා. උපචේ රූපය කියන්නේ එවින ඒ සුකුම රූප ටික ඇහුවනේ.
ඔව් ඇහුවා.
ඒ තු ඒ ටික තියෙනවා. ආ. ඔබතුමාට මතක ඇති ටික. මේ ඒ කියන්නේ උපචේ රූප කියන අර අපි කාර් එකක් කරගන්නවා. ආ. මොකක් හරි වාහනයක් ගන්නවා. නිකම්ම ගියේ. වාහනයක් අරගෙන මේ දැන් ඔක පරිහරණය කරන දැන් ඒකට නම්බර තහඩුවකුත් දෙනවා. කාලයක් යනකොට ටයර් ටික ගෙවෙනවා. අපි කිවි ටයර් ටික දානවා. ඊට පස්සේ සීට් ටික පරණ වෙලා අලුතෙන් සීට් ටික දානවා. මෙහෙම කාලයක් දැල දැන් ඒ රටවල නේ ලංකාවේ ඉතින් කරන එන්ජිමක් තියෙනවා.
එහෙම
පොඩියක් දානවා. දැන් ඔව් දැන් මුලින් අවුරුදු 50ක් විතර දැන් 15ක් 20ක් විතර යනකොට මුලින් තිබුණ කාර් එක එක කැලලක්වත් නැහැ. හැබැයි අර නම්බ තහඩුව වෙනස් වෙලත් නැහැ. දැන් අලුත් කාර් එකක් නම් අර නම්බරේ වළංගු වෙන්නේ නැහැ. හරිද? පරණ එක නම් ඒක තිබුණේව තියෙනවා. පරණ එකේ කැලලිත් නැහැ. අර නම්බරෙත් වෙනස්. එතකොට ඒ හිඳ පසුව ඇවිල්ලා යම් යම් දේවල් රැස් වෙයි නම් ඒ මුලින්ම හදිච්ච කාර් එකට අපි කිව්ව උපචේ කියලා. මොකද පසුව එන ඒවා එකතු වෙන්නේ. ඒ නිසා ඒ වගේ මුලින්ම ඇහැ කියන එක හැදුනහම ඒකට කියනවා ප්‍රතිසන්දි සිතකට විතරයි උපචේ රූප ටික කරන්න පුළුවන්. හරිද? ඒ ප්‍රතිසන්දි මට්ටමේ විඥානයකින් කරන්නේ ඇහැ හැදෙන එක. ඊට පස්සේ පසුව උපදින චිත්තචෛසික ටිකෙන් ඒ හදපු ඇහැ අලුත් වෙඩියා කර තියෙනවා. දැන් මුලින් හැදුණු අර බහුකසෙන් උඩ ඒ ළමයේගේ පොඩි කාලේ හැදුණු ඇහැයි අද තියෙන ඇහැයි අතර ගත්තාම විශාල වෙනසක්. නමුත් මේ උපචේ රූපෙට යනවා. අර මුලින් හැදුණු එකට අනුව නැවත රැස් වෙලා කියන එකට ගියාම ඒ කෙනාගේ කර්මෙට හැදිච්ච ඇහැ යන ගණේට යනවා. නැත්තං ඒක අලුත් වෙන කෙනෙක්ගේ ඇහැක් වෙනවනේ.
සඳහාම හටගත්තා. එතකොට රූපේ කියන්නේ ඇහැ නිසාම සකස් වෙන ඡායමාත්‍රය වෙන්න පුළුවන්. තමයි විඥාණයෙන් දැනගන්නේ. එතකොට ඒ චක්කු විඥාන මට්ටමේදී ඔය ස්වභාවයනේ තියෙන්නේ. එතකොට ඊළඟට චක්කු විඥානෙමයි දැනුවත් කරන්නේ මේ ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියන එක. විඥානයේ කෘත්‍යයක් නේද? රූපේ කියලා දෙපැත්තක් පෙන්නනේ චක්කු විඥාන මට්ටම.
චක්කු විඥාන මට්ටමේදී එහෙම උපූත් කෘත්‍ය කරන්න බැ. කිසිමම දෙයක් නොකරන කිසිම දෙයක් නොදන්න ඉදිරියට අපාගත වස්තුව දර්ශන දැකීම කෘත්‍ය පමණක්ම විතරක් කරන්නේ චක්කු විඥාන.
එතන ඒක තමයි.
ඒ සිත ඒ සිද්ධාන්තයට වැය වෙලා
වැය වුණාට මුලාව හින්දා නේද හිතෙන්නේ ඇහි රූපේ.
ඒ තව මනෝ විඥාන මට්ටමට ගියා. මේ මට්ටමේදී ඒක මොකුත් දන්නේ නැහැ. අපි දන්නේවත් නැහැ. දකින්නේවත් නැහැ. ඔතෙන්දී
මනෝ විඥාන මට්ටම.
ඔව් මෙතන රාග, දේශ, මෝහත් නැහැ, අනුෂේවත් නැහැ. හරිද? මේ මට්ටමේදී ඒක මොකුත් නැහැ. ධර්මතාවයක් විතර පෙනීම විතරමයි. ඊට පස්සේ අපි දැන් ඔය
පෙනීම කියන මට්ටමේදී වෙන් වෙලාද තියෙන්නේ?
නැහැ.
දෙවිතාවයක්
කියන්නේ නැහැ.
පෙනෙන මට්ටමක්
විතරයි. ඔව් ඔතන කියන්නේ විඥාන චර්යා කියලා. හරිද? පෙනීම විතරම විඥාන චර්යා. ඊට පස්සේ දැන් අපි චිත්ත වීති වලින් වගේ මට්ටමක් ගත්තාම සම්තිර්ණ උත්පගේ ජවන් කියන මට්ටම කියන
වෙනකන්නේ.
ජවන් කියන මට්ටමට එනකොට තමයි වෙන් වෙලා තියෙන්නේ. වෙන් වෙච්ච බව දන්නවා. වෙන් කළායි දන්නවා. ඔත්තපනදි තමයි වෙන් කරන බවට හිතන්නේ. ජවන් වලදී වෙන් කළා දන්නවා.
ජවන් වෙනකොට මනෝ විඥාන.
මනෝ විඥාන මට්ටම.
චක්කු විඥාන.
මනෝ විඥාන මට්ටම සහේතුක. සම්තිර්ණ ඔත්තපනත් මනෝ විඥාන නමුත් හේතු යෙදිලා නැහැ තාම. කුසල හෝ අකුසල යෙදිලා නැහැ. එකත් මනෝ විඥාන නමුත් අහේතුකයි. ජවන් කියන්නේ මනෝ විඥානයි සහේතුකයි. හේතු යෙදිලා. කුසල හෝ අකුසල හේතු යෙදිලා. ජවන් සන්තිර්ණ වෘත්තපන කියන එකත් මනෝ විඥානයි නමුත් හේතු ඉදිරිය නැහැ කියන කාරණා
තියෙනවා. ඒකත් අර විපාක මට්ටමටම ගන්න පුළුවන්.
සන්තිර්ණයක විතරයි විපාක මනෝ මේ වෘත්තපන ක්‍රියා සිතක්
ක්‍රියා
අහේතුක ක්‍රියා සිතක්.
කර්ම වෙලත් නැහැ.
කර්ම වෙලත් නැහැ. ඒක ක්‍රියා. ඒකද විපාක කියන්නේ. අපි හිතන්න ගන්නවා කියන එක.
ඒ ගැනීම නෙමෙයිද දැන් අර ඇහැට අරමුණු කරන්න මොකද්ද ස්වභාවයක් තියෙනවා කියන මට්ටම.
ඔව්.
ඒක මොකද්ද කියලා වෙන් කරගෙන නැහැ.
නෑ.
ඔන්න බලන්න දෙයක් තියෙනවා කියන අදහසක් වගේ.
එහෙම වෙනවා නම් පඤ්චද්වාර වජ්ජනේට තමයි ඒක කියන්නේ. බලන්න දෙයක් තියෙනවා කියන එක කියන්නේ චක්කු විඥාණයට කලින්.
නෝ චක්කු විඥාන වෙන්නේ හැක් නිසානේ නේද හැක් කියලා දැනගන්න ඉඳන්. නෑ මට මෙහෙම අදහසක් ආවා දැන් චක්කු විඥාන.
නෑ නෑ ඔය කියන කාරියන්නේ මොකද චක්කු විඥානයට කලින් පුරේජාත කෘත්‍ය කළා තියෙනවා චක්කු මලිච රූපෙච්ච. තේරුණා නේද?
ඒ එතන සංහසයි චක්කු විඥාපටිච්ච රූපෙච්ච පජ්ජති චක්කු විඥානං කියන එක සූත්‍රේම ඊළඟට කියනවා අර ඊළඟට දෙන්නේ චක්කුන් සති රූපන් සති චක්කු විඥානං සති කියලා. ඊට පස්සේ අර පාළි පාඨය මතක නැහැ මේ පස්සයක් තියනවා කියන කරුණ පනවන්න පුළුවන් කියලා.
එතෙන්දි සති කියන්නේ ඇතිකල්.
ඇතිකල්.
ඇහැ ඇතිකල්ලි රූපය ඇතිකල්ලි චක්කු විඥාන ඇතිකල්ලි චක්කු සම්පත්‍ය ඇතිකල්ලි
පස්සයක් පනවා නම් වා කියන කරුණ යෙදෙනවා.
කරුණ යෙදෙනවා.
එහෙම කියලා ඊළඟ ඡේදෙදි කියනවා
චක්කුන් අසති. චක්කුන් අසති. ඔන්නෝ දර්ශනය තමයි මම කියන්නේ. ඇහැ නැතිනම් රූපය නැතිනම් චක්කු විඥාන නැතිනම් ස්පර්ශය නැතිනම්
ස්පර්ශයක් කියන එක ගැන කියන්න බෑ කියලා.
චක්කු සම්පස්තියයි කියලා පනවන්නේ නැහැයි කියලා.
පනවන්නේ නැහැ කියලා.
ඔන්නෝයේ සිද්ධියම තමයි මම මේ කතා කරන සිද්ධිය. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයකින් අපි සැප දුක් විඳින්නේ අද කෙලෙසේකටයි.
එහෙම.
කියන සිද්ධියක් මම කියන්නේ. ඒ කියන්නේ උතෙන්දි ඇහැ ඇති කල්ලි කියන කාරණාව කියන්නේ අවුට් ගෝයින් උනහමයි.
අන්න.
දැන් මේ ඉන්කමින් එකට නෙමෙයි. මෙතනදි කියන්නේ මනෝපටි නෙමෙයි මේ ඇසත් රූපිය දෙක නිසා මේ අපිට යම් රූපයක් හම්බ වෙනකොට ඔතන ඇත්ත ඇති හැටි අපි දැනගත්තා නම් දැක්කනම් මේ ඇහත් රූපය දෙක ගැටිලා මේ ඒක ඇත්ත කරගෙන හිත හිත බහැල මේ ස්පර්ශය ඇති කරනවා කියන එක වෙන්නේ
නැහැ. වෙන්නේ නැහැ.
ඔක නවත්තන්න පුළුවන්. තින්න සංගති පසුව කියන එක නවත්තන්න පුළුවන්.
එතන අර බුලාවෙන් හද නැහැ රූපෙයි පණවන්නේ
නැහැ. පණවන්නේ
නැහැ.
ඒක තමයි රසති කියන්නේ. ඔව්. මේ අර අපි ආපහු යන එක කියන්නේ කෙලෙසේකට. එතකොට ඒ මට්ටම හැදුනහම ලෝකය තුල සැප දුක් විඳිනවා කියන එක නවත්තන්න බෑ. ඒකයි කෙලින්ම මෞමල දුක, පියාමල දුක, සහෝදරයමල දුක විඳින්න වෙනවම කියන එක. ඒක නවත්තන්න බෑම කියන එක. ඒකයි මම මේ කියන්නේ මේ ටික කෙනෙකුට තේරෙනවා අඩුයි තේරුනොත්. එයාට බලබලම ජීවිතයේ මේ අජරාමර බව දකින්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ මම වෙලාවක ගන්නම මුගලන්ට මම මේ කාලේ දලකලා හොඳම පරේෂණයක් රූපක පරිසම්පල් විභාගයෙන් කරනවා කියන්නේ. ඒකේ හොඳට පෙන්නනවා. දැන් මේ චක්කු විඥානෙම කෘති දෙකක් කරනවා ඈ. කෘති දෙකක් කියන්නේ දැන් මම කිව්වේ අපිට බාහිරේ ඉඳලා ඇතුළට පෙනෙන මට්ටම කුත් තියෙනවා. ඒකට චක්කු විඥානය කියලා හඳුන්වනවා. ඊට පස්සේ ආපහු මේ කර්මයේ විපාක හැටියට පෙනෙන දේ සිහි කළ යන පැතුකුත් තියෙනවා.
ඒක
ඔව් අලුත් විපාකත් විඳිනවා කර්මත් වෙනවා. එතකොට ඔන්න ඕකෙදි තමයි ඇහැ ඇතිකල්හි රූපය ඇතිකල් චක්කු විඥානේ ඇතිකල්හි කියන එක පනවන්නේ. හිටින්නේ මෙහෙ සිහි කළ මෙහෙම යන එකටයි නිමිති හිටින්නේ. දැකපු දේ ඉතුරු වෙන්නේ අපිට එහෙම ගියාම.
ඒක නේද සාමිනහන්ස මේ මොහොතේ අවිද්‍යාවයි මේ
මොහොතේ කර්මයි කියන ඔක්කොම ටික. සේරම එතන පටිසම්පාදේ මේ නව කර්ම සැකසෙන හැටි, නව කර්මෙට විපාක හැදෙන හැටි. ඔතනදී වෙනසකුත් තියෙනවා. පුරාණ කර්මයට හටගත් තැනදී විඥානය පනවනකොට සංකාරපච්චය විඥානම් කියලායි පනවන්නේ. නව කර්මයට විඥානය පනවනකොට කුසල මූලපච්චය සංකාර සංකාරපච්චය විඥානම් අකුසල මූලපච්චය සංකාර සංකාරපච්චය විඥානම් කියලායි පනවන්නේ. කර්මද පනවන දෙකක් තියෙනවා. ප්‍රතිසන්දියේදීත් කර්මය පනවනකොටත් මේ ප්‍රවෘත්ති විපාකයට කර්ම පනවනකොට දෙආකාරයි. මම ඒක කියලා දෙන්නම් කොලාවක. ඒකයි මම කිව්වේ පටිච්ච සම්පදාය විභංගයේ හරියටම ඉගෙන ගත්තා නම් තමයි පටිච්ච සම්පදාය ඉගෙන ගත්තේ කියන්නේ.
මේ දේශනා මැද්ද
දේශනා කළා නේද?
මට ඔතන තමයි මම කියන්නේ බඩබලයි
අනෝ කියන්නේ අනුමාන වට
කියන්නේ ඔකෙදි දැන් ඒක තව ටිකක් තියෙනවා හදන්න හදන්න කියන එක නෙමෙයි ඒ ටිකට ප්‍රත්‍ය බලා ගන්නවා සූවිසි ප්‍රත්‍ය මොන මොන ප්‍රත්‍ය දී දෙන්නේ කුසල සිතකේ දෙන ප්‍රත්‍ය මොනවද අකුසල සිතකේ දෙන ප්‍රත්‍ය මොනවද කියලා ප්‍රත්‍ය ටික ලියා ගන්නවා එහෙනම් ඒක තියලා තියෙනවා මේ හරි එතකොට මෙහෙමයි දැන් අර මම කතා කරන ටිකේදී ප්‍රධාන සම්දිස්ථාන ඇත්තටම තුනයි ලෝකයේ තුල ජරා මරණ දුක විඳින නিত্য සැපයි ආත්මයි කියන සිද්ධි එකක් ඊට පස්සේ අනිත්‍ය දුක යනාත්මයි අසුබයි කියලා ලෝකයේ ඇත්ත දකින්නක ඔතන හැබැයි පුඤ්ඤාපි සංකාර අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි කියන තැන ලෝකයේ ඇත්ත පිනක් කියන්නේ කුසල ඒකත් කර්ම අනිත්‍ය වශයෙන් දැක්වෙනවා එතපි යතහ භූත ස්වභාවය කියනකොට මෙතන ඇත්ත පුඤ්ඤපව පහිනස මේ දෙකමත් අතහැරෙනවා හොඳයි නරකයි දෙකමත් අතහැරෙනවා ආත්මය අනත්මයි දෙකමත් අතහැරෙනවා යතහ භූත ස්වභාවය මේකෙදි කර්ම ටික හොඳ නරක කුසල අකුසල ඔක්කොම අන්ත මේ කර්ම ඔක්කොම අතහැරෙනවා එකක් පවතින ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක සාක්ෂාත් වෙනවා වර්තමානයේ උපන් එක හටගෙන නැති වෙනවා කියන එකත් වෙනවා අනාගතය ඇති කරන හේතුවක් නැති වෙන කියන තැනකින් තමයි ජීවත් වෙන්නේ. වර්තමානයේකද හම්බෙන දේ එකතු වෙන්නේත් නැහැ. අනාගතයට යන්නේ කර්ම එකතු වෙන්නේත් නැහැ. ස්කන්ධ එකතු වෙන්නේත් නැහැ කර්ම එකතු වෙන්නේත් නැහැ.
දැන් අමානේ හම්බ වෙන්නේ නැත්නම් අනාගතයට
අනාගතයක් නැහැ. එතකොට මෙන්න මේ තැනට ගණ්ඩ කියලා එන්න ඕනේ. එතකොට ඒ නිසා ඒකට උපාය තමයි මේ සතර සතිපට්ඨාන කෙලිම යන පාරක් ගැටිලා උනන් සතර සතිපට්ඨානෙ මේ දැන් ඇත්තටම මේ එතෙන්දි සතර සතිපට්ඨානෙ මම මේ නෑතකදී දැක්කේ ඒක තථාගතයන් වහන්සේගේ නුවණටම හදාගෙන පුදුම උපායක් කියලා. ඒ කියන්නේ ත්‍රි ශික්ෂාම එකට ගොනු වෙනවනේ කියන්නේ. දැන් අපි සතිපට්ඨානය ගන්න සිහිය පිහිටවන්න යනකොට දැන් සතිපට්ඨානෙ ගත්තාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකාංගයක්නේ සිහිය. ඒ අංගයේ තියෙන්නේ හරියටම මොකටද දැන් අපි කියමුකෝ සම්මා දිට්ඨිය ගුණ වෙලා තියෙන රූපේ ඇත්ත බලන්න. උත්සාහයේ දිලා තියෙනවා මෙහෙම බලන්න. එතකොට වායාම සති කියන දෙකෙන් සිහියේ මේදී බලන උත්සාහය තියෙනවා. බලන්නේ කොහොමද මේකේ ඇත්ත දකින විදිහට හිතලා සම්මා දිට්ඨි සංකප්ප වායාම සති කියන මේ අංග ටික ඔක්කොම එකට ගුලි වෙලා තියෙන මේ සතිපට්ඨානේ වඩන්න යනකොට. ඒ කියන්නේ රූපය ඇත්ත බලනවා කියනකොට බලන්න නම් හිතන්න ඕනේ නාම රූප දෙකක් තියෙන්නේ හො මෙතන බලන්න. ඒ දැකීම තමයි ඇත්ත ඒ වෙලාවට මේ මට්ටම සම්මා දිට්ඨිය. ඊට පස්සේ ඊට අනුව සම්මා සංකප්පය. ඊට පස්සේ බලනවා කියන උත්සාහය වායාම බලන්නට යොදන සීය සතිය. එතකොට මේ ටික එකතුව තමයි සමාන ඇති වෙනවා කියන ticket මේ අංග ටික ඔක්කොම අංග පහක් තියෙනවා මෙතන.
ඒ ඔක්කම අර වහන්සේන දේශනා කරන මහසලායතන
සූත්‍රය.
චක්කම් විප්පේ
සතිපට්ඨාන සූත්‍රයේ දැන් මේ ටික මහත්ය මේ යතහබුත් ස්වභාවය නෙමෙයි සතිපට්ඨාන සූත්‍රය. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේ නාම රූප බලන්න තියෙන ටිකනේ. දැන් අර අපි කිව්වේ මේක දැන් අර ලෝකයේ ඇත්ත නෙමෙයි. ඒකයි සතිපට්ඨානේට ඔය කියන්නේ පූර්ව භාග රොත්පදාව කියලා අපි.
මෙතනත් දැන් ලෝකෙට අයිති දෙයක් මේ ඇහැයි රූපයි කියනකොට.
ඔව් ලෝකෙට අයිති දෙයක ඇත්ත තමයි දැන් සතිපට්ඨාන සූත්‍රය බලන්න. එතකොට සත්‍යපට්ඨානේ මේ ටික පූර්ව භාග ප්‍රතිපදාවයි. මේ ටික මේ ලෝකෝත්තර මාර්ගය වෙලා නැහැ. හැබැයි ලෝකෝත්තර මාර්ගය දක්වා ගෙනහිල්ලා මිසක නතර වෙන්නේ. ඒකයි මෙතන තියෙන මේ සිද්ධාන්තය. මේ සත්‍යපට ඒකායනාම්බිකේ මග්ගෝ කියලා මහන්නේ මේ එකම මගයි කියලා කියන්නේ මේ හරහා මෙයා නතර වෙන්නේ නැහැ. නිවන් මග අරගෙන දීලා මිසක නතර වෙන්නේ නැහැ වගේ තැනකින් විදිවි. එච්චරයි.
ඕකමනේ දැන් ඇහැගෙන බැලුවත් රූපේ ගැන බැලුවත් ඕකක් වෙන බැලුවත්
අතන
පටන් ගත්තා වෙනව නේද සාමාන්‍යයෙන්.
උතර ඔය මට්ටමේදී කියන රවි මහත්තයා මග්ගා රම්මන කියලා. මාර්ගයේ අරමුණු කරගෙන තියෙනවා. අර යතහ භූත ඥානය කියන තැන තියෙනවනේ. එතන තමයි මාර්ගය කියන එක. යතහ භූත ඥාන දර්ශනය. යතහ භූත ඥාන දර්ශනයේ දකින්න දරන උත්සාහයදී මාර්ගය කියනවා. ඵලය කියනකොට ඵලයයි මාර්ගයයි අතර වෙනස තියෙන්නේ එකම දර්ශනේ උස්සහයද සංසිඳිලා ඵලයේද දැන් අපි මේ වර්ණ සටහනක් කියලා බලන්ද බලනවනේ උස්සහයක් තියෙනවනේ මේ උස්සහයේ ස්වභාවය තමයි මාර්ගය ඵලයේ ස්වභාවය තමයි උස්සහයේ ප්‍රයෝග පටිපස්සද්දි
ඒ කියන්නේ
නිරායාසයෙන්ම පේන උස්සහය සංසිඳිලා ඵලයේ ස්වභාවය පටිපස්සද්දි ප්‍රයෝගය එතකොට දැන් ඒකෙන් හොඳට පේනවා දැන් පටිපස්සදිකෙන් දැන් බලන්න තියෙන උත්සාහය නැති වෙච්ච විතරේ ඵලය කියන්නේ. එතකොට අපි බලන්න හදපු ටිකෙදි කිව්වේ මාර්ගය දෙකම එකමයි එතකොට. මාර්ග සම්මාදිට්ඨිය සහ ඵල සම්මාදිට්ඨිය කියලා වෙනස් වෙන්නේ ප්‍රතිඵලය එකයි මෙහි තියෙන අර උත්සාහය මත ප්‍රයෝගයේ මත සහ ප්‍රයෝගයේ සංසිඳීම මතයි වෙනස් වෙලා තියෙන්නේ කියන ටික.
එතන සංඥාසය තව ප්‍රශ්නයක් දැන් අපතන අර අංග පහනේ කියන්නේ දැන් ඊට පස්සේ වෙනම කියන්නේ සීලය ගැන නේද
මොකද මේ
උපේක කනස්ස
මොකද
මාචිකම් මාජීවා සුපරිසිද්ධෝති
හොති
කියන්නේ ඒක වෙනම
සිතක යෙදෙන්නේ නැහැ නේ මේක චිත්තචෛසික ටිකක කයේ කාරණා යෙදෙන්නේ නැහැ නේ මත් චිත්තචෛසික ටිකේ කයේ වෙන්නත් බෑ වා
ඒ ටික සීලය කොටස නේ
ඔය සීලයේ කොටසට
ඔව්
මේ මාර්ගංග යෙදෙන්නේ සිතකනේ සිතකේ පෙන්වන්නේ කොහොමද කයේ කෑනේ කයෙන් කරන ක්‍රියා ඒ සිත නිසා කයෙන් කරන සිද්ධාන්ත සිතේ පෙන්වන්න බෑ
අර අර ටික ඉබේම වෙනවා
ඔව් දැන් කය
ඔව්
දැන් අපි කියමුකෝ ආජීව මේ වාචා කම්මන්ත කියන තුන ගත්තාම කය මුල් වෙලා කරන දේවල් කය මුල් වෙලා කරන ධර්මතා ටික සිතක යෙදෙන චෛතසික වලින් පෙන්වන්න බෑ. එතකොට අතන මාර්ගාංග දැන් ඔය ධම්මසංගමික වුණත් ඒවා සිතක යෙදෙන ගති ටිකකින් තමයි ඔය ටික පෙන්වන්නේ. සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත සමාධි සංකප්ප වායාම සති සමාධි කියන ටිකම චෛතසික.
ඒකයි ඒ පහ විතරක්.
ඒ පහ විතරක් පෙන්වන්නේ සිතක පෙන්වෙ හැකි ඒ පහ.
ඔව්. දැන් කුසල චිත්තෙත් ඔය පහ විතරක්.
ඔව් පහ විතරක් පෙන්වන්න පුළුවන්. ඔච්චරනේ සිතක යෙදෙන්නේ චෛතසික. දැන් වාචා කම්මන්ත චෛතසික නෙවෙයිනේ. ඒවා සිතක යෙදෙන්න බෑනේ. හැබැයි
විතක්ක ਵਿਚාර
කියලා එහෙම. ඔව් විතක්ක ਵਿਚාර කියන්නේ මේ සිතක තියෙන ගති පෙන්වෙ හැකි. ඒක වචී සංකාරිත මුල මිසක වචනේ නෙමෙයිනේ එතකොට මේක සිතකේ මේ ආර්ය අෂ්ටාංග අංගාටම මේක පෙන්වන්න බැරි සිතක සිතක කයේ කායික ක්‍රියා ටික පෙන්වන්න බෑ සිත ඇතුලේ එතකොට පංචාංගිකං ඥානෝ හෝති කියලා මේ අංග පහකින් යුක්ත ඥානාංග පහ ටික විතරක් පෙන්වන්න පුළුවන් ඕක සිත ඇතුලේ චෛතසික ටික නිසා අපි දත යුතුයි බෙබඳු චෛතසික ටිකක් යෙදුන සිතකින් කෙරෙන්නේ මේවා කියලා දත යුතුයි එබඳු තැනක කායික පැවැත්ම ඒකයි කියලා පෙන්වන්නේ. මෙහෙමයි මේ සිත කය දෙකම සම්බන්ධ වෙලා යාරියස්ටයික මාර්ගය කියලා.
ඒ කියන්නේ අනිවාර්යෙන් මේ පහ යෙදෙනකොට
කය වචන දෙක අර විදිහට හැදිලා.
හැදිලා ඉවරයි.
හැදිලා. එතකොට ආර්ය පුද්ගලයා ආර්යස්ටයික මාර්ගය කියලා කියනවා. ඒ හින්දා කයේ වචන తీරණ ටික බලාපොරොත්තු වෙන්න එපා හිත ඇතුලේ කියන්නේ. සිත ඇතුලේ මේ ධර්මතා ටික යෙදෙනකොට කය වචන දෙක මෙහෙම වෙලා ආර්යස්ටයික මාර්ගය ගොඩ නැගිලා. කයත් සංවර වෙලා හිතත් සංවර වෙලා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක මහත්ය සිතයි කය දෙකම සංවර වෙන විදිහටනේ තියෙන්නේ. හැබැයි කය සංවර වුනේ හිතේ තියෙන මේ අංග පහ නිසා මිසක කය මේ අංග තුන හැදුනේ මේ පහ නිසායි. හැබැයි මේ අංග පහ තින්දෙන මේ අංග තුන දකින්න එපා. මේ අංග පහ නිසා මේ අංග තුන දකින්න කියලා පනවනවා. එතකොට ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නේ ඇයි මේ අංග පහක් විතරක් පෙන්වන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගය පෙන්වන්න එපා කියලා මේ.
හැබැයි එතන ඔටෝමැටිකලි සීලේ එන ගතියක් තියනා නේද ඔය?
ඒ සීලේ කියන්නේ හැම වෙලෙම මේ මේ හේතු ටික නිසානේ සීලේ කියන්නේ කැතිවීම නැති වෙන්නේ. ඉතින් මේ අංග පහ යෙදෙනකොට මේ අංග ටික යෙදෙනවා කියන එක තියෙනවා. දැන් කුසල සිතක හෝ අකුසල සිතක කොහොමද වචනේ හෝ කයේක එක පෙන්නන්නේ සීලේ පෙන්නන්නේ?
දැන් ඉතනින් මේ මෙහෙම දෙයක්ත් තියෙනවා
නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාටකින් යුක්ත බව පෙන්නන්නේ කොහොමද මේ සිතක? පෙන්නන්න බෑනේ. ඒ කියන්නේ චිත්තජෛසික පෙන්නන පරයායක චිත්තජෛසික ටික විතරක් පෙන්වන්නේ නැහැ. චිත්තජෛසික ටික නිසා කිරණ වැඩිත් පෙන්වන්නේ නැහැ කිද? ධර්මතාවයක් කියනකොට අංග 8ක්ම ගිය හැකි. චිත්තජෛසික ටිකයි ඒ නිසායි කිරණ එක ගිය හැකි. චිත්තජෛසික තියෙන තැනක ඒ නිසා කිරණ එක පෙන්වන්න බෑ.
එතන අර දැන් මහාංශලව එතන සූත්‍රෙත් අභාංශයට පොත ලැබුණා නේද ඒක?
කවුරු හරි ඊයේ හරි පෙරේද අපේ මේ සිරිසේන මහත්තයාවලා තිබුණා කි මේ පොත් පහද්ද කරේ
මම මේ ඊයේ පෙර මාතර යන ගමන් එහෙම්ම අරගෙන ආවා ටික
හැබැයි
අවහන්සට එව්වයි කියලා කිව්වම
මාතර සලායතනික සූත්‍ර දේශනාවට වඩා ඕස්ට්‍රේලියා කුළුක සලායතනික සූත්‍රේ පැහැදිලි කියලා මට හිතෙනවා මොකද එකම සූත්‍රයක් මම නැවත නැවත කියනකොට හොඳට හුරු වෙනවා පැහැදිලි දමා සතර සලාතින සූත්‍රය කියව පළවෙනි අවස්ථාව තමයි මාතර
කරේ. ඒක තමයි ලිව්වේ.
ඒක තමයි ලිව්වේ.
අය මම ඒකට දැම්මේ ඌ අර ඕස්ට්‍රේලියාවේ හදලා තිබුණා මේ චාර්ට් එක. සමරි එක.
හැබැයි ඒක හරි වටිනවා මේ මාතේ සූත්‍රය. මොකද හරියට පෙන්වනවා මෙන්න මෙතන ඇත්ත නොදැක්කොත් ජීවිතය නතර වෙලා තියෙන ජරා මරණ දුකින්මයි කියන එක පෙන්වනවා. මේ ඇත්ත දැක්කොත් සම්පූර්ණ මේ දුක කියන එක නැතිල සුවසොම්නස් විඳින ජීවිතයක් ඇති වෙනවා කියන එක පෙන්නනවා.
මේ අවසරේ ඒක මට බේරෙන්න බැරි කමට මේ පෙරවදනක් තියන්න උනා. ඒක අඩුපාඩු තියන්න. සමා වෙන්න ඕනේ.
දන්නේ වැඩි තාම
බලන්න. ඉඳා සාර්ථක කියනකොට කිව්වා මට නම් ඕක කරන්න මං සුදුසු නෑ මේ උනාට කියලාම දෙන්න කිව්වා. ඒක ගන්න. ඒකේ ඒක හරි උතන උතන අර ඒ සීලය එකේ තව එකක් තමයි දැන් අර ඒ කියන්නේ මේ දැක්ම ඇති වෙනකොට එන සීලය උතන නේද අර ආර්ය සීලය
ආර්ය සීලය
තමයි දෙන්නේ
දැකීම ඇති වෙනකොට මේ දිට්ඨි ජනපගම්ම සීලව
වෙනවා අන්න තකම් තියෙන සීල සමහර විට සීලබ්බත පරාමාස වෙන්න
සීලබ්බත පරාමාසයට අහු වෙන්නේ නැහැ
මොනවුණත් අර
මේ සීලබ්බත පරාමාසයේ ඇති කරන දිට්ඨ අනුශය ගෙවිල නැහැ තාම මේ සීලෙදි දැන් මේ එතන සීලේ තාම ඔකද කියනවා මේ කොතරසිත කීද සීන සීලිය නම් කරන ක්‍රමයක් තියෙනවා මට මතක
නැහැ. එතෙන්දි අර දැන් පද දානකට වර්ග කිරීමක් අවශ්‍ය නැහැ නේද දැන්?
සීලේ.
නේද?
අවශ්‍ය නැත්තේ නැහැ අවශ්‍යයි ලෝකෙට පුද්ගලයන්ට. මොකද ඒ මට්ටමට හරියට පොඩි ළමයි වගේ නේ එක එක්කෙනාට එක එක මේ බුදුරජාණන් වහන්සේ උපායක් කරන්න අනේකෙහි උපායෙහි නරදම්ය දමෙහිච්ච කියලා නොයෙක් නොයෙක් උපාය. ටික ටික හරි කුසලයක් සමාදන් කරවලා කුසලයක යොමු කරවන්න ලෝකයේ තුලට අවශ්‍යමයි ඒක. මොකද මේක අපි එක්කෙනෙකුට දෙන්නෙකුට සමාහිත එක අවශ්‍ය නැති වෙන්න බුලුවා. මොහොතක් නමුත් ඒක සියල්ලටම සමස්තයකටම හරියන්නේ නැහැ. අපි කියමු දැන් කිහි ලෝකිනයි අටසිල් සමාදන් වෙන්න කිව්වොත් නැත්තම් මුකුත් ඕනේ නැහැ කිව්වොත් නිකමට මෙහෙම මේ සිල්පදයක් සමාදන් වුණාන කියන තැනකින් හරි තියෙන බයකින් ශික්ෂණයක් වෙන්න තියෙනවා නම් ඒ ටිකත් නැහැ. බැරි වෙලා ඔක්කොම සිල්පද ටික රකින්න කිව්වොත් එකක්වත් අනේ අපිට ඕවා කරන්න වෙලාවක් නැහැ කියලා අතහැරලා දානවා. එහෙනම් දැන් ඔක්කොම වෙයි. ඕගොල්ලෝ චිත්‍රපටිය බැලුවට කමන්නේ නැහැ. ඕන එක කවන්න මේ පහ විතර රකින්න කිව්වහම අඩුම ගන්න පදයේ කියපු හින්ද කියන කමෙන් හරි එකක් හරි වැරදි වැරදි හරි බයෙන් හරි ඔක රකින්න හදනවා. කැඩුනොත් ඒකට බය ගැතියක් හරි ඇති වෙනවා කියන තැනකින් කුසලයක්. හරිද? ඔය වගේ ටික 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 අඩු වැඩි කරලා දීලා තියෙන අර පොඩි ළමයිට දෙනවා වගේ මේ උපායක් හැටියට. ඉතින් අපි දතේපේ ලෝකී පුද්ගලයන්ට උපකාරකරනද විවිධ මානසික මට්ටම් වලට විවිධ උපායන් මේ කියලා දතේපේ. ඒ හින්දා පද ප්‍රමාණවල අවශ්‍ය නැහැ වගේ දේවල් අපි කවදාවත් කියන්නත් නැහැ. මොකද ඒක උපායක් නිසා. මොකද ලෝකෙට අපිට ඒක සමහිත තේරෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ගිය අය නිති පන්සිල් රකින්න ඒ වගේම පෝසත් සිල් සමාදන් වෙනවා හොඳයි කියලා මම කනවන්නේම යම් යම් අර්ථ සඳහා. ඒ කියන්නේ එක එක කෙනා එක එක මට්ටම් වලින් ටික ටික ඒ ඒ මට්ටමට හරිය යහපතක් කරවල ගන්න. මොකද පද අවශ්‍ය නැහැ කියලා කියපු පමණකින්ම ආර්ය සීලයකට පද මුකුත් නැති ඔක්කොම හොඳ සුසිල්වත්කමට එනවා නම් කමන්නේ. මේ පදයක් රකින්න මට්ටමේ තියෙන ටිකත් නැති කරගන්නවා මිසක ලෝකයේ තියෙන ටිකක් නැති කර ගන්න අනිසක
අදහස් කළේ අර දැන් පද ටික කියලා හුඟක් වෙලාවට රකින්න සිල්ලයන්නේ අපි සම්මත සිල් සමාදන් වෙන තැනවලද අපි දැන් ධර්ම කරුණු විමසන කොටසක දැන් අපි ටික ගත්තත් දැන් මේ කාලය තුල
අපේ ගැට සෑහෙන සීලයක්
රැකිලානේ මේ කාලය තුල.
ඔව් ඒක වෙන්න
පුළුවන්. මේක
අපි එක්කෙනෙකුට දෙන්නකොට සාධාරණ වෙන්න පුළුවන් ඕක.
එහෙම.
නමුත් අපි අතෙන්දි බලන්න ඕනේ ඒක කිරීම මත දැන් එහෙම පද බෙදලා හරි කිරීමෙන් අවඩ වෙලා තින්නේ කාටද
කියලා.
කාටවත්. එහෙනම් ඒක නැවැත්වේ. නැවැත්විය යුතු.
ඔව් නෑ ඒක නවත්තන්න
කියනවා. නෑ එහෙම නෙමෙයි මම කියන්නේ එහෙමවත් ලෝකෙට වචනයක්වත් කියන්න ඕනේ. මත පත් ගලව පටස් ගල ගන්නවා.
අනිත්‍යත්ත ගන්න
හොඳ දෙයක් කියන්න මාස ගානක් ඒත් ඇහෙන්නේ හරි අමාරු. අඩුපාඩු අතරින පැත්ත දහම හරි අතරින පැත්ත එක දවසක් කියන්නකෝ එක විනාඩියක් තක් ගාලා ගන්නවා
ඒක.
ඒක ලෝකයේ ආශ්‍රව වලට හිත දෙයට හරි කැමතිනේ. ඒ හින්දා
මම අදහස් කළේ අර සාපේක්ෂ දැන් අපි
පස්සමකද
7-8 දෙනා මේ වෙලාව සිල් සමාදන් වෙමු කියලා සිල් කරන් හිටියනම් මේ වගේ සාකච්ඡාවක යෙදෙන්නේ නැතුව සමහරවිට අපේ සීල කැඩෙන්න
පුළුවන්.
එහෙනම් මෙතන සිල්පද කිව්වේ නෑ. ඒ වුණාට අරිට වඩා සීලයක් රැකින්න.
මොකද හැදෙලම හිතරගෙනකොට සීල රැකන.
අනේ.
නමුත් අපි දත යුතුයි සීල් රකින්නවා කියන තැනකින් නොරැක්කත් සීල් පදේ සමාදන් වෙන්න ඕනේ කියන තැනකින් පොයි දවසකට හරි ගෙදරින් ආපු කෙනෙක්. එයා ඒ පදේ වෙනුවෙන් හරි ආවම ගෙදර ඉන්නකොට කරන අකුසලෙන් ටිකක් හරි වෙල කියලා මොනතරම් සේවයක් වෙලා තියෙනවද කියන වගේකට මොකද මොකද මේව කරනවා මොකද හිතන්නේ
දැන් මොනවාන්සේ එක කීපේ හොඳයි මොකද මඩින් කියවෙනවා ඔය
වගේ කියන්නේ අප කවදාවත් කියන්නේ මම කවදාවත් කියන්නේ කිසිම වෙලාවක පද සමාදන් වෙන හොඳම කියන එකමයි කියන්නේ දුහම්රු පුතනක හරි යමක් පනලා තියෙනවා නම් රයි මහත්ය ඒ මොනවා හරි අපිට නොපෙනෙන නොතේරෙන තැනක ඉන්න කෙනෙකුට හරි අර්ථයක් වෙන විදිහටයි තියෙන්නේ. ඒ හින්දා ඒක හැම වෙලාවෙම පනවනවා.
සයනස් එතකොට හරි දුහම්රු දෙවිවරුන්ට පුතාපන්න කුජිදුවට නොයන්නේ ආනන්තර පාප කාරිවාදී කතා පිටානාන යබ්බෝ පාතු දැන් මේ අපිට වෙච්ච පෞද්ගලික අත්දැකීම මම මේ කියන්නේ. අපි ඉස්සරහා උත්සාහයට පාවිච්චි කරලා බලන්න කිව්වා අනිත් පැත්තම මේක. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා බය වෙන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ වාගේ අපි වාගේ ඇයට සෝක ඇතුල් වෙන්න පුළුවන් සිද්ධි කියන එක පෙර සුදුමන් නොනේ කියලා. ඒකින්ද අපි ගොඩාක් කක්කිය මේකට ඇතුල් වුණා. ඒ පැත්තකුත් තියෙනවා. ඒකට අපි ඉස්සර සිල් ළඟ දැක්කා වාගේ කියලා අපි ඒක බණහල යනවා මාරු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ බණ ඇහුවටවත් තමයි අපි ඉන්නේ ගොඩාරිය. මොකක්ද මේ බුදුහාමුදුරු කිව්වේ කියලා අහන්න ආසයි. අර පෙර සුදුමෝ දැම්මේ නැති.
ඒක තමයි.
ඒකට පෝට් කළේ අර කැට. කතා විතරක් නෑ ඔබ බුදුහාමුදුරු
කියන්න මට ඔය කියන්න කතාව ටිකක් ලැජ්ජා තිබෙන කතාව මොකද මේ කෝරුද එතකොට සිල් ගන්න විතර නෑ අර තාලේ එතකොට සිල් ගන්න විච ඥාන දර්ශනයක් නැහැ. ඉතින් එහෙම නෙමෙයි. අපි ඔක්කොම වලා මේ බොරු කළ වැඩක් නැහැනේ. ඒ කියන්නේ බොරු නෙමෙයි. ඉතින් මම දන්න දේ කිව්වට මේක මෙහෙම දන්න දෙයක් වෙන්න බෑ. ඇත්තටම ලොකු නෝනක් තියෙන එකක් වුණානේ. අපිට අනුශාසනා කරන්න හොඳ කවුරු හරි හොයාගම අපිට වඩා වැඩි දියුණු වෙන. අද ඉඳලා මම ඔයගොල්ලන්ට බණ භාවනා කියලා දෙන ගුරුවරයෙක් නෙමෙයි. හරිද? මේ මාත් ඔයගොල්ලන්ගේ වගේ කෙනෙක් ඉඳලා දැන් විනෝඩ 25ක් විතර හිටියා. ඒලා අපි බණ දහම් හොයමු. හරි එතන එක්කෙනෙක් කිව්වා මල්ලි එහෙම නෙමෙයි මේ අහවල් තැනක හමුදුන බිනකුව තැනක් කිව්වා මහා අමුතු දර්ශනයක් කියන්නේ අපිට නම් තේරෙන්නේ නැහැ. හැබැයි වාට නම් ඒක කිව්වොත් තේරෙයි. ඊට පස්සේ ගියා. ගියාම මේ අමුතු බණක් කිව්වා ඔය සතර පෙර නිමිති එහෙම අනිත් පැත්තට අරගෙන තමන් තුලින්ම බැලිය යුතුයි අරෙමයි කියලා කිව්වම මම කිව්වා මට නම් මෙහෙමයි මේ හාමුදුරු කියන දර්ශනේ හරිනම් ලෝකෙ මේව වැරදි ලෝකෙ මේක හරිනම් මේක වැරදි නමුත් ලෝකෙ මේක වැරදි මේක හරි කියන්නත් බෑ මේක වැරදි අනිත් ඔක්කොම හරි කියන්නත් බෑ ගොඩක් තිබුණට ඒක ඔක්කොම හරි කියන්නත් බෑ මේක ගැවේෂණය කොට යුතුයි තව ඒ නිසා අපි ටිකක් ඉගෙන ගමු නිතර නිතර බණ ටිකක් අහමු කියලා දැන් කතා කරලා ආවහම ආවොත්සෝ කිව්වා ඔය වගේ මේ පද සමාදන් වෙන සීලය බොහොම ලාභාලයි පද සමාදන් නොවෙන්න ඕනේ නොවෙන මට්ටමකට ඉන්න ඕනේ කිව්වම හා කිව්වා දැන් කට්ටිය කියලා එදාම සිල් රෙදිත් ගලුල්ල දැන් කට්ටිය කුසියට කියලා රැටත් කනවා හරිද එද පද සමාදන් වෙන සීලය එපා ඕක මේ 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 බාලකමක් කිව්වනේ නියම සීලය සමාදන් වීමෙන් තොරයි මට එතකොට නිකන් හිතුණා එදා හිතුණේ මට පස්සේ හිතුණා පද සමාදන් වීම මත හරි මම කෙනෙක් නොකායන ඕන මොනතරම් එයාට රස තෘෂ්ණාව අඩු වෙනවද ඈ මොනතරම් හික්මීමක් වෙනවද කියලා මම මේ නිකන් කිව්වේ දැන් ඒ වගේ දේශනාවක් වහම පද සමාදන් වෙන එතරම් තියෙනවද පද සමාදන් වෙන සීලය කියන්නේ තාම ඒගොල්ලන්ට ලොකු ඥාන දර්ශනයක් නැහැ විවේකයේ ඉන්නේ කියන වගේ දර්ශනයක් තියෙනවා. ඉතින් පද සමාදන් වෙන්න අර කෙලෙස් වලට හිතේශී වටපිටාවක් ලැබෙනකොට ඒක හරි පහසුයි වගේ. දැන් අර සිල් සමාදන් වුණාම දැන් පොයේ දවසට හරි ඉන්නකොට ඒක අර කෙලෙස් වලට හරි අමාරුයි. පද සමාදන් වීමෙන් අතරින්ද කොහොම හරි සතුටින් කට්ටිය ඔක්කොම සිල් රෙදි කරවලා ඒ වෙනු රෑ කෑවා. හරිද? මම ඉතින් පැත්තකට ඒකෙන් මට හිතුනේ මොනතරම් අර්ථය කියන්නේ ලෝකෙට හිතුව විදිහට යන්න බැරි කමක් කරලා තියනවා නේද මේකෙන් කියන එකක් කරලා තියනවානේ බලන්න මේ පද ටික සමාදන් වීමෙන් ඕ දැන් ওই පදේ නොතිබුණා නම් නැච්ච ගීත වාදිත කියලා චිත්‍රපටියක් බලන්න යන්න උනත් ඕන එකකට දැන් හමුදු නමකට උනත් ගිහිල්ලා කියලා දැන් කාටවත් ආණ්ඩු නීතියෙන් දඬ බෑනේ අපිට උනත් යන්න පුළුවන් නමුත් දැන් මට මේ සිවුර ඇඳගෙන යන්න හෝල් එකකට යන්න බැරි ලෝකෝත්තර දර්ශනයක් නිසාද නෑ සම්මතේ ප්‍රඥප්තියක් නිසා නමුත් ඒකෙන් කොච්චර රැකිලා තියෙනවද බලන්න. ඒකෙන් කී දෙනෙකුට අර්ථයක් වෙලා තියෙනවද බලන්න. මේ සීලය කියන එක කිසිම වෙලාවක ලෝකෝත්තර දර්ශනයකට තියලා බලන්න එපා. ඒක ඉබේ හික්මීම ඇති වෙනවා. නමුත් එතෙන්ට එනකම් තියෙන ලොකු උපකාරය. පද ටික ඔක්කොම අයින් කරුවොත් හාමුදුරුවෝ
අපිට ඉබ්බා දියේ දැම්මා වගේ වැඩක් උනායි. ඒ වුණාට බලන්න පටන් ගන්නවා.
එහෙම දෙකුත් තියනවා නේද මගේ දැන් ඒක ඇත්තමයි මගේ භාවනා වලට එන අයට කිසිම නීතියක් නැහැ
නීතියක්
නැහැ ඒකෙන් එනවා අර ගොඩක් වැරදි කරන කිරිසක් ඇවිල්ලා හැබැයි හැදෙනවා
මේක ක්‍රවුඩ් එකකට හරි
සමහරුන්ට හරි සමහර කොටසක් ඕකේ ඉන්නවා හොඳ ටිකත් අතරලා වැරද්දකට සාධාරණ කරන කරගන්න
දැන් සංගතයි ගොඩක් කරක් බලන්නේ එහෙම නෙමෙයි ගොඩක් අය ඉන්නවා මම
හරි
මේ කියන්නේ හුඟක් අය ඊට පස්සේ මේක කරන්න බැරි දෙයක් විදිහට අනව ටිකලිද බිත්තරේ දාගි අර
හැබැයි මත්තේ මෙහෙමයි මම කියන්නේ ඒක තීරුම් කළා දෙන ක්‍රමය වැරදි කියලා. මේ සම්මත රාමුට්ටිකේ තුලම පිළිටෝල මනස සැහැල්ලු කළා කරන්න පුළුවන් දෙයක් කියන එක පෙන්වලා අල්ලා දෙන්න ඕනේ අපි. කියන්නේ මම හැමදේම කියන්නේ මේ තරම් ගැඹුරු දර්ශනයක් කිව්වට මේකෙන් ඔකුළු බය වෙන්න එපා. මේක ඒ ධර්මතාවයේ ලක්ෂණය කිව්වේ. ඔතෙන්ට එන්නේ මොද කොච්චර ගැඹුරු වුණත් අපිට පටන් ගන්න තියෙන්නේ කකුල විලුඹුවත් දෙන්නේ නැති තැනක ඉඳලා. ඉතරලා ඉඳලා.
ඒක මතම අරහමතු කරා. සම්පාද මොකක් සූත්‍රයක් තියෙන්නේ අසුරුව වැඩි මොදට කැමති මොකද කියලා
අතුල්
වෙන තැන.
පහරද.
අර මේ කන්නිමාර අමතුර කියන්නේ ඒක මේක බය වෙන්න එපා අතුල් වෙන තැන ඉතර ගැඹුරු
නැහැ. ඒ නිසා මේකේ මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන ඉඳලා පටන් ගන්න තියෙන්නේ. එහෙනම් කෙනා කෙනාට යන්න පුළුවන්. දර්ශනේ හැබැයි ගොඩක් ගැඹුරුයි. ඔය කියන කතා කරන එකේ තව ගොඩක් ගැඹුරුද තියෙනවා.
මම කියන්නේ හැමෝටම හරියනවා නෙමෙයි. හැබැයි මගේ අද්දකින් තියෙන ලොකු පිරිසක් ඉන්නවා විශේෂයෙන් බොන්නපුරු වෙලා හිටියයි. ඒගොල්ලෝ යන්නේ නැහැ නේ වෙන තැන්වල බණ අහන්නේ. මගේ එකට එනවා. ඇවිල්ලා පස්සේ ඉතින් ඒගොල්ලම ඇවිල්ලා දීපු වෙලාවල් තියෙනවා දැන් බොන්නේ නැහැ කියලා.
වර්කේ වර්කේ මොකද අරමට එන්න ඔබ තමයි නම් ඕනේ නැහැ කියන එක. අපි ඒ වචන නොකිය
මං කියන්නේ
අපිට මෙහෙමයි අපිට ඔක වෙන වෙන ක්‍රමවලට උපායශීලී ගන්න පුළුවන් ඈ දැන් අර මතකද මේ අර මං කියන්නේ විමානවත්තු ප්‍රේතවත්තු වල අර රෑ දඩේ යන කෙනා දබල්ට සිල්ලිටා ගන්න කියලා බලන්න ඒ වගේ තැනකදී දැන් දබල්ට උනත් දඩේ යන්න පුළුවන් ඔබට ඔකෝ බැයි නම් මේ ටිකේ විතරක් කරපොන කිව්වම ඊට පස්සේ විපාකයක් දෙන්නසෙලා තියෙන හැටි විලාවක දැන් හැමදාම ගැඹුරු දේවන කතා කරන විලාවක ඕව ටිකක් කතා කරන්නේ විමානවත්තු පේතවත්තු ටික හරි වටිනවා ඒකේ ජීවිතේකට මේ කර්ම විපාකය කියන එක සුළු පොට්ටු එකක් නෙමෙයි මේ බොරුවක් ඒව නෙමෙයි අර රහතන් වහන්සේ නමක් කියන්නේ කර්මය කියන එක බොල් නෑ මේ ඒ හින්දා කර්මය කියන එක ගැන හොඳට මේ අවධානය යොමු කරන්න කියන බය තියාගන්න කියලා ඊගාව එක තමයි මහත්ය හරි හිතට හයියක් සද්ධාවක් ඒ වගේම හරි මෙවියක් කියනවා තේරගත තේර අපදානේ බලන්න තේරගත තේර අපදානේ බලනවා නම් පුදුම හයියක් ජීවිතයකට ලැබෙනවා ඒ වගේම මම දන්න මොකද්ද ඒකේ තියෙන මහා මුතු එක දැන් අද තමයි මට ඔක හොඳට හිතලා තිබුණ දේ තමයි මහත්තයා මේ ශාසනයේ ඇත්තටම තියෙන ප්‍රතිපදාවක් ඔන්නෝක තමයි මට මේ ලෝකෙට කියන්න ඕන දෙය. පැයක දෙකක භාවනා කිරීම එකක් නෙමෙයි මේ ශාසනයේ තියෙන්නේ. ඇත්තටම ප්‍රතිපදාවක්. ජීවිතේ ටික ආශ්‍රව ගෙවෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක්. මට මතකයි එතකොට ඒකෙදි හරි උපායක් උදලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ඇතුළට ගියාම තමයි ඒක තේරෙන්නේ. දැන් අපිට ඔක තේරෙන්නේ අපි භෞතික දේවල් කැසට් ටීවී කම්පියුටර් ඕවා එකනේ යන්නේ. නමුත් ඒක තේරෙන්නේ නැත්තේ. දැන් මට මතකයි මම මගේ ජීවිතය දෙකින් කියන්නේ දැන් මහාන වෙලා කවුරුවක් කියන්නේ බොහොම සද්ධායෙන්ම අනිත් අය අකමැතිදී මම පැවිදි වුණා. පැවිදිලා ඒ නැට මාස 7-8ක් ආගෙන අවුරුදු 3ක් විතර ගියාට පස්සේ හරි කම්මැලි. එතකොට ඉතින් ඕවා ඔය කොම්පියුටර් ටීවී ඌවා මෙවුවා ඉලක්ට්‍රොනික මොකුත් ඇත්තෙත් නැහැ ඌව හුරු වෙලත් නැහැ ඊට පස්සේ කුතෙන් තංගු ලැබෙදින්නත් බැ ආරම්භ විශේෂයෙන් කැලේනේ මම හැම කම්මැලි ඉතින් ඉඳ හිතෙන්නේත් නැහැ මේ ගෙදර යන්න ඕන කියලා ලොකු කෙලෙසියක් නැහැ නමුත් හරි කම්මැලි අර පුරුදු වෙලා කරන්න දෙයක්වත් නැහැ කම්මැලි භවනාවකට හිත යොමු වෙන්නෙත් නැහැ පොතක් පොතක් කියවන්න හිත යොමු වෙන්නෙත් නැහැ මේ ඒ අරනික ඇට ගුණා වුණා වගේ එකක් වෙලා ඒ වෙලාවේදී මට හිතුණා මේ වෙලාවේදී සූත්‍ර හෝ ගැඹුරු දේවල් වලට මොන විදියටද හිත යොමු වෙන්නේ යොමු කරන්න ගියොත් තව ටිකක් යපා වෙනවා. එතකොට මේ වෙලාවට හිත සරලව තියාගන්න ඕන කියලා මට එතකොට තමයි හරියට වටිනාකම තේරෙන්නේ මේ ජාතක පොත් හංසී. ඒ කියන්නේ ලොකු දෙයක් කරන්න බෑ. ඒ ඒ හිතට මම එතකොට ওই ලොකු බාහිර භෞතික දේවලුත් නැහැ. එතකොට කලේ මම ජාතක පොත් හංසී තමයි කිව්වේ. අර කතා රසයටත් එක දිගට කියුවා. ඊට පස්සේ සද්ධර්ම රත්නාවලිය ඔය කතා පොත් ටික කියවන්න මට මාස 3ක් විතර ගියා. ඒ ගිහි කියවලා ඉවර වෙනකොට මගේ අර ඇතුළත තියෙන ගේහ නිස්කෘත විතර්ක ඔක්කොම මැකිලා. ඔක්කොම මැකිලා මම දන්නේවත් නැහැ අර පාළුව කම්මැලිකම් තනිකම් ඔක්කොමත් ගිහිල්ලා. හරිද? මටවත් තේරුණේවත් නැහැ. මම කළේ හැබැයි ඒක දිගට කතානේ. දැන් කතා බැලුවේ. සූත්‍ර වගේ දේවල් ලෝව බලන්න හිතෙන්නේවත් නැහැ. චිරිත් වගේ දේවල් කියන්න හිතෙන්නේවත් නැහැ. ඊට පස්සේ මේ කතා පොත් දෙන හරි ලස්සන කතා තියෙනවා. ඔය නිකන් දැන් තියෙන රහස් පරීක්ෂණ නවකතා වගේ දිග කියෝගෙන යන්න පුළුවන් හිතන කතා තියෙනවා දිගට. එතකොට සද්ධර්ම සාගරයේ සද්ධර්ම රත්නාවලිය පූජාවලිය ඔය වගේ කතා ටික ජාතක පොත් වහන්සේ මාස ගානක් කලේ කතා ටික කියවලා බලලා බලුවාම මාස ගානක් යනකොට ඒ කතා ඉවර වෙන්නුනේ නැහැ. තව එහෙම තව අවුරුදු ගානක් කියවන්න කතා තියෙනවා. මට ටික ටික භවනා කරන්න. ඊට පස්සේ අර වෙනද තියෙන පාළු ගතිය, කම්මැලි ගතිය නැහැ. ඉතින් වන්දනා කරන උදේම නැගිටලා සූත්‍ර කියවන. දන්නේම නැතුව මේ ඇතුළත තියෙන ගේහනිසිත විතර්ක තමයි අර තිබිලා තියෙන උඩින් හිර වෙලා යටින් ඒවට එළියට යන්න විදියකුත් නැහැ. ඒ හින්දා ලොකු පීඩනයක් තිබිලා තියෙන. හැබැයි ඒ ඔක්කොම විතර්ක ටික මැකිලා ජීවිතේ චුට්ටක මෙවිගක් නැති මට්ටමට හැදිලා තිබුණා. මට ওই ජාතක පොත් ටික මොකටද අර එහෙම කියලා කට්ටිය හිතනෝනේ. ඔතේකින වටිනාකම මට ඒ පස්සේ එදා තමයි දැනුනේ. ඒකින් කරන අර්ථය දැනුනේ ඊට පස්සේ. අද අපි කෙනෙකුට ඕකේ අවශ්‍යතාවය දැනන්නේ මහාන වෙලත් අපි බාහිර කොම්පියුටර් හරි මොනවා හරි ටැබ් කියයි චිප් රෙකෝඩර් කියයි ඕව එක්කනේ එල්ලිලා නින්නේ. ඒ හින්දා මේ පාළුව කාන්තනිකම දැනෙන්නේ නැහැ. අද බණ අහන්න හරි ඕවට දාගෙන එක එක ඒවා අහන්න. නමුත් නියම සාසනානුලෝම ප්‍රතිපදාවක් තිබුණා නම් පැවිදි වෙලා ආරණ්‍යයකට වෙලා ඒ ගිය කෙනෙකුට ඒ ගාවට ගිහි ජීවිතයක ඉන්න විතර්ක ටිකත් මනසට එනකොට එකපාරට දහමකටත් ඉන්න බැරි වෙනකොට මේ ඔතෙන්ට තියෙන උපාය තමයි ওই ටික.
මේ ටිකේ එතකොට පාලි දැනුමක් තිබ්බද?
චරම නෑ. නෑ සිංහලෙ නෙති.
සිංහල. ස්වාමීන් වහන්සේ මුලදීම එන්න
කිව්වා. ඒක ටිකක් දිග කතා. ඒක තමයි කාලේ දාන පාලි කරගන්න. දොට හොරු වෙලා තිබුණා පාලි තනියම අටුවා වුණත් කියවන්න පුළුවන් විදිහට ඉස්සර අටුවා තිබුණ නැහැ සිංහලට. ඔව්. හැබැයි මේ සිංහලට මෙවිව වෙච්ච එකෙන් තියෙන මෙවිවක තමයි දැන් මාත අපෝ හැබැයි වෙලා සිංහලෙන් බලන්න පාලි ටිකේ දැන් අර තිබුණ හොරු අතර ලොක්කම. වචනත් මතක නැති වෙනවා. හරි අපරාධයක් ඒක. මගේ නම් අදහස මේ අටුවා ටිකවත් තියන්න තිබුණේ පාලි කියලා. ඒ අකර්ම වෙන මේ භාෂාවට තියෙන මෙවිව. දැන් සිංහල භාෂාවට ඔක්කෝ පරිවර්තනය කළා ඉඳලා අර පාලි ටිකින් වැඩක් ගන්නවද? හැබැයි මම සූත්‍ර තාමත් බලන්නේ පාලියෙන් බලලා. සූත්‍ර බලනකොට පාලි පැත්ත බලලමයි සිංහල බලන බොහෝ වෙලාවට සිංහල පැත්ත නොකිය පාලියමයි මම අර්ථ ගන්න. එතකොට ඒකේ අර පිවිසිදු අර්ථේ බොහෝ විට කියන. නොතේරන වචන තියෙනවා. ඒ වෙලාවට සිංහල පැත්ත බලන පොඩ්ඩක් ඒකත් හරියන්නේ නැත්නම් මේ ඩික්ෂනරියේ පාලි ඩික්ෂනරිය අරගෙන ඒකේ වචන හොයලා බලනවා. ගොඩාක් ඉතින් දේශනා අපි දත් යුතුයි. එක එක පුද්ගල සන්තහනයට අනුව හින්දයි මේ ප්‍රභේදගත වෙලා තියෙන්නේ. එකම ඇත්ත දැන් සීලයක් වුණත් නොයෙක් නොයෙක් විදිහේ ප්‍රභේද, කමටහන් වල වුණත් ප්‍රභේද, මේ හැම එකක්ම මේ තරම් ප්‍රභේදගත වෙලා තියෙන්නේ කෙලෙස් වල නානත්වය මත.
එකයි ඒ වචනවල තත් එක එක මට්ටමේ
තේරුම්
සීලය කිව්වහම එක එක මට්ටමේ
අර්ථක් තියෙනවා එක එක මට්ටමට. අන්තිමට ගත්තාම ඔකෝම ගිහින් අර බුදුහාමුදුරු කිව්වා වගේ හිත රැක ගන්නවා කියන එක දැනගට ඉන්නවා. ඊගාවට ඒ ඔක්කොගෙම හිත රැක ගන්න පුළුවන් දේ මේ ඔක්කොගෙම ඊට පස්සේ විද්‍යමාන වෙන එක ප්‍රශ්නයක් තියෙනවා. අපිට දුක ලැබීම සහ නොලැබීම කියන ටික සහ දුක ඉපදීම සහ නොඉපදීම කියන එක මානසික සංසිද්ධියක් කියන්නේ. ඒ කියන්නේ මනසේ තියෙන ප්‍රශ්නයක්. මනසේ තියෙන ප්‍රශ්නයක් කියන්නේ අද අපිට පංච උපාදානස්කන්ධ දුක් විඳ වෙන්නේ නැවත ඉපදීම නිසා ස්කන්ධයන් ඉපදීම ඇති වෙන්නේ අද අපි ගාව තියෙන වැරදි දැකීමක් වෙන තැනක. ඊට පස්සේ අපිට ස්කන්ධ වලට වස්තුන්ට බහුතිකයට කරන්න දෙයක් නැහැ. අපිට අපේ මනස නැත්තම් ඒව පරිහරණය කරනකොට ඒ දිහා බලන මනස වෙනස් කරගන්න, දෘෂ්ටිය වෙනස් කරගන්න පුළුවන් නම් එච්චරයි තියෙන්නේ. හැබැයි ඒ දර්ශනය දැකීම වෙනස් නොවි කෙලෙස නැති කරනවා කියන තැනකින් කරන්න බෑ. දැන් තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නිසා තමයි දුක ඇති වෙන්නේ. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා ඇත්ත. හැබැයි තණ්හාව නැති කරන්න කියලා පැනවුවොත් තණ්හාව නැති කරන්න නම් දර්ශනය වෙනස් වෙන්න වෙනවා. මොකද දුකට හේතුව තණ්හාව, තණ්හාව නැති කරොත් දුක නැති කරන වෙනවා කියලා පෙන්නලා ඊට පස්සේ මාර්ගයට පැනවෙන. එහෙනම් ඕගොල්ලෝ තණ්හාව නැති කරන්න කියලා පැනවන්නේ නැතුව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක නැති කරන ප්‍රතිපදාවයි කියලා සම්මා දිට්ඨිය පැනවුවේ. ඒ කියන්නේ තණ්හාව නැති කරන්න වෙන්නේ මෙතනදීද කියලා. තණ්හාව නිසා දුක එනවා, තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. ඊට පස්සේ දුක නැති කරන මාර්ගය කියලා සම්මාදිට්ඨිය පැනවි. එහෙනම් මෙහෙම තිබ්බහමයි තණ්හාව නැති වෙන්නේ, එහෙම දුක නැති වෙන්නේ කියන එක කියන බුදුරජාණන් වහන්සේ. කෙන ඇත්ත දැක්කාම තුනුයි තණ්හාව නැති වෙන්නේ මිසක. මම ඔය කියන්නේ දරුවෙක් හැටියට දකින තාක් තණ්හාව නැති කරනවා කියන එකක් වෙන්නේ නැහැ. යම් දවසකදී මෙතන තියෙන නාම රූප දෙකක් කියන එක දකින්න ගත්තාමයි මේ දරු තණ්හාව කියන එක අතහැරෙන්නේ මිසක. එහෙම නැතුව මේ තණ්හාව කියන එක නැති කරන්න බෑ. එතකොට ඔකෙදි මට රාහුල හමුදුරු හොඳ උපමාවක් කිව්වා මේ ඊයේ පෙරේද. මට ඒක හොඳට තේරෙනවා. පිටුමා හමුදුරු කියනවා සතෙක් ගුදුරක් ගන්න ගත්තාම පෝසෙක් හරි බලන්ඩ උගේ තියෙන ශික්ෂණය කියලා. උගේ ආයතන ටිකම මොන තරම් සංවර කරගන්න වෙලා තියෙනවද කරගන්නවද. ඒ කියන්නේ සතාට මෙහෙම අනතුරක් තියෙනවා කියන එකවත් දැනෙන්න ඌ ඉඩ තියන්නේ නැහැ. නැට්ට කරකෝල අග්ගෙමින් තියලා බලන්න මොන තරම් ඒ ගොදුරක් ගන්න ඌව සංවර කරගන්නවද කියන. ඒ වගේ යම් හිවැරදි මොනක් තියෙන කෙනෙකුට ඉලක්කයකට යන්න තමන්ව පුදු විදිහට ශික්ෂණය කරගන්න වෙනවා. මේ සාමුද්‍ර එක ගත්තේ වෙන. ඒක කිමුයි දහමකට එක. නමුත් ඒක හොද උපමාව. ඒ ඕනම කුරුමානම කල්ලනකොට සතෙක් දිහා බලන්න. ඒ සතා ප්‍රතිපක්ෂ සතාට අනතුරක සේයාවක්වත් කියන්න දෙන්නේ නැහැ. ඒ වගේ මේ ධර්මය හරි අපි ඉලක්ක කරගන්නවා නම් ඔතෙන්ට යන්න මේ පැත්තේ හොඳ ගුරුවරණාවක් අල්ලන්න වෙනවා. ඒ කියන්නේ හොඳ සංවරයක් ඇති කරගන්න වෙනවා. ඉතින් අර අපි හැමෝම මාත්‍ය විතරම එක දෙයක් ටික ටික හරි හිතන්න උරු වෙනවා නම් මම කියන්නේ වෙන මුකුත් ඕනේ නැහැ. ওই යද්දී හිතට සී වෙනකොට සත්පුද්ගල භාවයට හම් වෙන අරමුණ වල පුද්ගල භාවයේ විදෙන විදිහට පුද්ගල භාවයට ඔබ්බේ මේ නාම රූප දෙකක් තියෙන්නේ කියන එක හිතන්න හුරු වෙනවනේ. දැන් මම ගොඩාක් දුරට හිතනවා දැන් මේ කය ගත්තාම මේ කය ඇසුරු කරගෙන පවතින හිතේ තියෙන ගති ටිකේ පේනවා මේ රූපෙ දිහා බලුවා කියලා මම නිකන් හිතන්නේ. ඒ කියන්නේ මේ සිතේ තියෙන ගති නිසා නේද? ඒ කියන්නේ මේ රූපෙ තියෙන වර්ණයක් තියෙනවා නම් මේ වර්ණයට නේද එකක් කියන්නේ හිතේ තියෙන ගති ටික. මේ රූපේ උසක් මහතක් හැඩයක් යම් යම් මට්ටමක් තියෙන මේ ඔක්කොම මේ හිතේ තියෙන ගති ටික. එතකොට සම්පූර්ණ මේ කය පුද්ගලයේ කියලා කය මම කියලා සතර මහා ධාතු රූපෙට මේ මිම්මක් තියලා මයින්ඩ ඉඩ නොතියා මේක කනබුන ආහාරයෙන් හැදුණු රූපේ මේ කයේ පැවැත්ම වෙලා තියෙන්නේ මේ කය පවතින්නේ මේ කය ඇතුළු කරගෙන පවතින හිත නිසා නේද කියන තැනකින් හැම වෙලේම හිතනවා නම් ඒකට තමන් නිකන් කයේ තියෙන කය ඇතුළු කරගෙන පවතින හිතෙන් මේ කයේ පැවැත්ම කරන හැටි ටික 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 බලනවා පුද්ගල භාවයේ ගෙවෙන ඔන්න ඔය ටික විතරක් හිතන්න හුරු වෙනවනේ පුදුම ප්‍රතිපලයක් ඇති. අපි බලමු ටිකක් ඉදිරියේදී මම තාගෙන ඉන්න ඉතින් අර කරන්න වැඩසටහන කියන්නේ ලෝකෙට වැඩසටහන නෙමෙයි අර අර
මාතලේ එක තියෙන
නෑ ඒක නෙමෙයි මම කිව්වේ ඔව් විභංගි වගේ ওই ටික ලියා ගන්න ඕනේ කියලා
එහෙමයි හරි වටිනවා
ඒකේ මේ පට්ටානේ ටිකක් දෙහුනොත් ඔකේ පට්ටානේ අපි අද කියන ක්‍රමය හරියන්නේ නැහැ කියලා මම කියන්නේ
එහෙමයි
අභිධර්මයේ කියලා ඔය අද අපි ඉගෙන ගන්න ක්‍රමය හරියන්නේ නැහැ එදිනෙදා ජීවිතයෙන් අරමුණකට මේ අරමුණේදී මේ කුසල සිතක් ඇති වෙන මේකට මේක යෙදෙන්නේ කොහොමද කියනවා වගේ තැනකින් ජීවිතේ දකින්න පුළුවන් කමක් තියෙනෝනේ මේ ප්‍රත්‍ය ටික. එහෙම වුණාමයි කෙලස් ගෙවෙන්නේ. ආයේ මේවා දැනගන්න පුද්ගලෙක් හරියන්නේ නැහැ. පුද්ගල භාවයේ දුර වෙන විදිහට මේවා යෙදෙන්නේ කොහොමද කියන එකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් ඒ විභංගෙ එහෙම හරි වටිනා ටිකක් මට හපුණා අපි බලමු ඉදිරියේදී. ලොකු වෙනසක් වෙයි.